මොන හරි අහන්න තියෙනවා නම් අහන්න.
තෙරුවන් සරණයි සර්. අපි දැන් සතර පෝයටම සමාදන් වෙනවානේ බොහෝ විට, නැත්තම් පසළොස්සක පෝයටවත් සිල් සමාදන් වෙනවානේ. අපි එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ශීලය දෘෂ්ටිගතනෝ ආර්යකාන්ත ශීලයක් රකින්න ඉතින් අපිට බැහැනේ. ඉතින් අපි එහෙම දෘෂ්ටිගත නොවූ ශීලයක් රැක්කොතින් තමයි මේ සක්කාය නිරෝධී මේ දහමට උපකාරී වෙලා අපිට ඒක මේ ප්‍රතිපදාව සාර්ථක කර ගැනීමට හේතු වෙන්නේ කියලා. මේ සර් දෘෂ්ටිගත නොවූ ශීලයක් ආරක්ෂා කරන්න අපි මොනවද කරන්න ඕන? අපි කරන දේ හරිද දන්නේ නැහැනේ. අපි ඉතින් කරනවා නොයිකුත් නොයිකුත් දේවල්. අපි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස දුරු වෙන විදිහ ශීලයක් ඉපැයි ආරක්ෂා කරන්න.
ඔව්, දෘෂ්ටිගත නොවූ සීලය කියනකොට දෘෂ්ටි ටික කැඩෙන්න ඕන. ඒකට දෘෂ්ටි වලින් රකින සීලයක් තමයි. ඒ වුණාට ඒක අර බුදුරජාණන් වහන්සේ පෙන්නන මාර්ගයට අනුගත වීම වෙන්නේ නැහැ. හැබැයි සීලයේ ආනිසංස කොහොමත් තියනවා. සීලයක් රැක්කොත් ඒක බුදුදහමේ කෙනෙක් වෙන්න ඕනේ නැහැ, මේ ශාසනයේ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. සීලයක් රැක්කොත් අනිවාර්යෙන් ඒකේ ආනිසංස තියෙනවා. අන්‍ය ශාසනවලත් සීලයක් රැකුණොත් එයාට උදාහරණයක් විදිහට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. බුද්ධාගමේ අය විතරයි දිව්‍ය ලෝකේ යන්නේ කියලා එකක් නැහැ. හරි. ඒ හින්දා සීලය රකින එක පුළුවන් තරම් එක්කරන එකේ වටිනකමක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන ශාසනයේ ප්‍රතිපදාවට එන්න නම් දෘෂ්ටි වෙනත් දෘෂ්ටිවල හිටියට ප්‍රතිපදාව වෙන්නේ නැහැනේ. ඒ දෘෂ්ටීන් කැඩෙන්න ඕන. ඒ සඳහා ඉතින් සීලයෙන් දෘෂ්ටි කැඩෙන්නේ නැහැ. සීලය උදව් වීමක් තිබුණට සීලයෙන් නෙමෙයි දෘෂ්ටි අයින් වෙන්නේ. මකෙන්ද? ප්‍රඥා. ප්‍රඥාව වැඩෙන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් කළොත් තමයි දෘෂ්ටි කැඩෙන්නේ. එතකොට දෘෂ්ටි කැඩුනොත් තමයි දිට්ඨින් චානුපගම්ම සීලවා වෙන්නේ. දෘෂ්ටින් නැටුන සීලය වෙන්නේ. ඒක එකපාරට වෙන්නේ නැහැ. ඒකම තමයි ඊළඟට සෝවාන් වීම කියන්නේ නේද?
මයිස්.
ඔව්. එතකොට නිකම්ම සීල් රැක්කා කියලා සෝවාන් වෙන්නේ නැහැ නේ. මොනවද තව කරන්න වෙන්නේ? දහම අහන්න වෙනවා. ඉමසන්න. ඔව්. දහම විදිහටම ඇහෙනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම ඒ විදිහට ඇහෙන්න ඕන. දැන් ගොඩක් වෙලාවට ඇහෙන්නේ වෙන කෙනෙක්ගෙන්. දැන් බුදුරජාණන් වහන්සේගෙන්ම ඇහෙන්නේ නැහැ. ඒ ඇහෙනකොට එතකොට ප්‍රඥාව වැඩෙන්න නම් දහම ඒ විදිහට ඇහෙන්න ඕන. ඒ විදිහට ඇහෙනවා කියන්නේ අපට තේරෙනවා කියන එක නෙවෙයි.
එහෙමයි.
හරි. දහම බුදු කෙනෙක් පෙන්වන්නේ පෙරනවා සුවිරු දහමක් නේ.
එහෙමයි.
එතකොට ඒක ඒ විදිහට ඇහෙන්න ඕන. සුසුසා කියන එක සුසුසති. ඒ දහම ඒ විදිහටම ඇහෙන්න ඕන. ඊළඟට පටිපුච්චා විනීතා. ප්‍රශ්න කරීමේ හික්මෙන්න ඕන. ප්‍රශ්න කර කර හික්මෙන්න ඕන. ඒක දැන් අවබෝධ නැවුණා කියලා නිකන් ඉන්නේ නැහැ. ඒකට අනුව ප්‍රශ්න කරනවා. ඇහුණ දෙයට අනුව ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම අපිට ගැළපෙීමට අපි දන්න දෙයට ගලපන්න ප්‍රශ්න කරනව නෙමෙයි. අර ඇහුණ දේ අනුවම විමසනවා. දැන් ඔන ආයතන ඉක්මවා යන්න තියනවා නම් ආයතන ඉක්මවා යන්නේ කොහොමද කියන පැත්තෙන් විමසන්න. අනිත්‍යයි කිව්වොත් අනිත්‍යයි කියන්නේ මොකද්ද? කොහොමද අනිත්‍ය වෙන්නේ කියන පැත්තෙන් විමසනවා. අපි දන්නා අනිත්‍යයට ගලපලා හරියන්නේ නැහැ. අපි දන්නා අනිත්‍ය කියන්නේ බුදු කෙනෙක් පෙන්වන එක නෙමෙයි. ඒ කාලේ සමාජයේ අනිත්‍ය කියන වචනයට තේරුමක් තියෙනවා. වෙනස් වෙනවා හරි ඇති වෙනව නැති වෙනවා හරි ඒක අපි දන්න තේරුම නැත්තම් ලෝකයා දන්න තේරුම. ඒකට බුදු කෙනෙක් පෙන්නන එකෙන් වෙන්නේ අන්නේ තියෙන දෘෂ්ටි ටික අයින් වෙනවා. දෘෂ්ටි අයින් වෙන්නේ නිකන් නෙමෙයි ප්‍රඥාව එක්ක. ඒකට ප්‍රඥාව වැඩෙන්න තියෙන්නේ සීල සමාදන් වුණත් නොවුණත් කරන්න තියෙන්නේ දහම විමසීම. සීලේ සමාදන් වීමෙන් විශේෂ උපකාරයක් තියෙනවා. වෙන වැඩවල යෙදෙන්නේ නැතුව දහම විමසන්න අවස්ථාව වැඩි. නැත්තම් වෙන ඒවා ගැනනේ. ඒ කියන්නේ දහම විමසන්න ගියත් වෙන ඒවා ඔළුවට එනවා. වෙන වෙන වැඩ කටයුතු තියෙනවා. මේකට වෙනම කාලේ යෙදෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ සාකච්ඡාව වෙන්න පුළුවන්, වෙන බණක් වෙන්න පුළුවන්. සිල් අරගෙන අහගෙන හිටියොත් සමහර විට එක තැනක ඉඳගෙන ඒකටම යොමු වෙලා අහන්න පුළුවන්. අපි ඒ නිකන් ඇහුවොත් වෙන්නේ වෙන වැඩ කර කර තමයි අහන්නේ. අතරින් පතරක වෙන දේවල් කරනවා, වෙන ඒවාට අවධානය යනවා. ඒක දැන් තම තමා හොඳට බැලුවොත් මේ සූම් එකෙන් අහන එකක් පවා ඒකටම හිත යොමාගෙන අහන්න තියෙන අවස්ථාව අඩුයි. සැරින් සැරේ මොනව හරි මතක් වෙනවා, මොනව හරි කරන්න හිතෙනවා. ඒකට හිතෙන්නේ බණ අහන ගමන් ඒකත් කරනවා කියලා. ඒ වුණාට අපේ අවධානේ වෙනස්
වෙනවනේ.
එතකොට මේ දහම දහම විදිහට ඇහෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවනේ. කියන දේ කියන විදිහටම ඇහෙන අවස්ථාව අඩු වෙනවා අපේ අවධානේ නැති වුණා. හරි. ඒක අපිට හිතෙන්නේ නෑ නෑ මට මේ 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 වැඩේ කර කර බණ අහන්න පුළුවන් කියලා. එහෙම හිතුණාට ඒ දහම එහෙම අහන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අහන්න පුළුවන් ඇහුවට ඇහෙන්නේ නෑ.
ඇහෙන්නේ.
ඔව්. ඒ ඇහෙන විදිහ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවානේ. ඒකටම අනුගත වෙන්න නම් ඒ කියන විදිහටම ඇහෙන්න නම් අපේ පැත්තෙන් කිසිම දෙයක් ඒකට වැටෙන්න බෑ. ඒවා එතෙන්ට වැටෙනවා කියන්නේ ඒක ගැඹුරට යනකොට අර කියන සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ටි නිජ්ජානක් අන්. එතකොට ඒවයින් අපිට බලෙන් අයින් වෙන්න බෑ. අයින් වීම සිද්ධ වෙන්නේ ඒ ප්‍රඥාවත් එක්ක, ඥාන පහළ වීමත් එක්ක. ඒ කියන්නේ දෘෂ්ටි කැඩීමත් එක්ක තමයි ඒ අනුගත වීමක් වෙන්නේ. නැත්නම් අපි ඉන්නේ දෘෂ්ටිවලමයි. ඉතින් ඒකෙදි දැන් ඒකම අහගෙන ඉන්න එක උදව් වෙනවා විතරයි. ඒක තමන්ගේ විමසීම යෙදෙන්න වෙනවා. මොකද්ද මේ, කෙසේද මේ, මෙහෙම කොහොමද කියකියා ඒ ඇහෙන එකට අනුව විමසන්න වෙනවා. එහෙම බලනකොට තමයි මේ මේ ලෝකෝත්තර දර්ශනය නැත්නම් ලෝකෙන් එතර වෙයි. එතර වෙන දර්ශනය කියන්නේ තව මොකක් හරි ලැබෙනවා නෙවෙයි. එතනම එතර වීම කියන කතාව වෙනස් වෙලානේ මොනවා හරි තව ලැබෙනවා නම්. ලැබීම නෙමේ එතර වීම කියන්නේ. ඒ කියන්නේ මේක තව තවත් අන්න තවත් තේරුම් ගියා. තව විදිහකට වැටුණා කලින් එක වැරදි. ඒ අපි අර ලෝකේ දෙයක් හොයන විදිහ. ඊට පස්සේ ඒ අපි නොදැනම ඒ වැටුණ දෙයින් අපේ මම දන්නවා අනිත් අයට වඩා කියන එක එක හිතනවා නෙමෙයි වෙනම. ඒ වුණාට ඒකේ යෙදෙනවා. මෙයාට වැටහිලා නැහැ මට තමයි තේරෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක කියා දෙන්න ඕන. මේකෙන් කියන්නේ කියා දෙන්න එපා කියන එක නෙමෙයි. ඒ වුණාට ඒක ඇතුලේ කෙලෙස් අමන්ට පේන්නේ නැහැ. ඒක පෙන්නලා දෙන්න තව කෙනෙක් ඕනයි. දහම කිය කියා බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කිය කියා අපි කියා දෙන්න යනවා. ඒකෙන් අනුන්ට විතර නෙවෙයි තමන්ටත් වෙන වැඩ තමන්ට තේින්නේ නැහැ. ඒක ටිකක් හරි බේරෙන්න පුළුවන් විදිහ තමයි ඒ කියපු දේ මට වැටහුනේ නම් මෙහෙම කියලා කියන එක. ඒක කියන්නත් බයයි ඉතින් එතන මම ඉන්නවා කියලා. බය වෙලා හරියන්නේ නැහැ. ඇත්ත තත්ති පිළිගන්න වෙනවා. ඒ කියන්නේ අවංක වෙන්න වෙනවා. අවංක වීමත් අත්‍යවශ්‍යයි මේ දෘෂ්ටියින් කැදේ. නෑ නෑ මම නෑ කියලා බොරුවට රවට්ට ගත්තට වැඩක් නැහැ. ඉතින් ඒක මේ කියන්නේ සීලය එපා කියන එක නෙවෙයි. හැබැයි දහමට අනුගත වෙන සීලය වෙනකොට දෘෂ්ටීන් තියෙන්න බෑ. ඒ හින්දා පේනවනේ අපි සාමාන්‍යයෙන් කෙනෙක් කතා කරන සීලය ආර්යකාන්ත සීලය වෙන්නේ නැහැ. ඒ කියන්නේ තෙරවීම සඳහා සීලය වෙනකොට අර කිව්වා වගේ දික්ඨින්ච අනුපගම්ම සීලව දෘෂ්ටේන්ට පැමිණිච්ච සීලය. හැබැයි ඒ සීලේ කාටවත් පටන් ගන්නකොටම සීල් රකින්නවා කියලා ඒක වෙන්නේ නැහැ. මොකද දෘෂ්ටි ටික තියෙනකන් ඒ දික්ඨින්ච අනුපගම්ම සීලව වෙන්නේ නැහැ
නේ.
ඒ හින්දා ඒ සීලය මොකද්ද කිය කියා හොය හොයා සීල් රකින්න නැතුව ඉන්නවා නම් ඒක මෝඩකම. දෘෂ්ටිවල හිටියත් සීලය රකිරයකේදී ඒකේ උදව්වක් වෙනවා දෘෂ්ටීන් ටික කැඩෙන්න. දෘෂ්ටීන් ටික කැඩෙන්න කියන්නේ දර්ශනය ඇති වෙන්න. වැරදි දෘෂ්ටීන් වැරදි විදිහට දැකීම තුලනේ ඒවට වැටෙන්න ඇති වෙන්නේ. ඒකට පැමිණෙන්නේ කියන්නේ ඒකට ඒක ඉබේ වෙන්නේ නැහැ කෙනෙකුට. ඒකට බුදු දහම ඇහෙන්නම ඕන පිටින්. පරතෝ ഘോഷේ. සං සත්පුරුසස් සේවනේ, කල්යාණ මිත්‍ර සේවනේ කියන එක. ඇයි ඒක ඕන වෙන්නේ? දහම ඇහෙන්න. බුදු කෙනෙක් දේශනා කරපු දහම ඒ විදිහට ඇහෙන්න. ඉතින් ඒ සත්පුරුෂේ දහම ඒ විදිහටම කිව්වත් අපිට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති හේතු ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ අපේ පැත්තෙන් හැදෙන්න ඕන ගුණාංග ටික, කියන්නේ අහන කෙනාගේ පැත්තෙන් හැදෙන්න ඕන ගුණාංග වැඩුණොත් තමයි අර දෘෂ්ටීන්ට නොපැමිණෙන කියන කතාවට කවදා හරි එනවා නම් එන්නේ. සීලෙත් අවශ්‍යයි. අපේ මේ දහම ඇහෙන්න තියෙන බාධා පුළුවන් තරම් අයින් වීම අවශ්‍යයි. ඔව්. දහම තේරුම් යන්න විදිහක් නැහැ කියන දේ කියන විදිහට අහන්න බැයි. අහනකොට තේරෙන්නේ නැහැ කියලා අයින් කිරීම නෙවෙයි. ඉතින් දහමේ හැටි තමයි වැටහෙන්නේ නැහැ. වැටහෙනවා නම් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අනිත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් නේ. ඒ වැටහෙනවා නම් ඒකට ඒ බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ අන්නේ අසමසම වෙන කෙනෙකුට කියා දෙන්න බැරි ඒ දහමක් මතු කරලා දෙන්නනේ. ඒකට අපි දහම ඇහෙනකොට හැම තිස්සෙම අපි දන්න ටික අමතක කරලා අහන්න ඕන.
අලුතෙන්.
අලුතෙන්. හැම දහමම දැන් අහනකොට මේ කවදාවත් අහලා නැති අලුත් දහමක් අහන්නේ කියන පැත්තෙන් එතකොට තමයි අර කන් යොමා අහන්න පුළුවන්. අපිට හිතුණොත් ඔය සූත්‍රය අපි ඉතින් දන්නවනේ සාකච්ඡා කරලා තියෙනවනේ කියනකොට අර ෆුල් ඇටෙන්ෂන් එක යන්නේ නැහැ. අලුත්ම එකක් අහනවනේ අපි හදට අහගෙන ඉන්නවනේ. එතකොට ඒ කොච්චර හැමදාම අහලා හොයලා තිබුණ සූත්‍රයක් වුණත් ආයෙ අහනකොට අලුත් එකක් විදිහට ඇහෙන්න ඕන. ඒ කියන එක ඒ විදිහට ඇහෙන තත්ත්වෙට තමන්ගේ හිත සකස් වෙන්න නම් තමන්ගේ පැත්තේ. එතකොට ඒ සත්පුරුෂ සේවනයයි සද්ධර්ම ශ්‍රවණය කියන දෙක. ඒ දෙක එන්න ඕන. එහෙම නැවුනොත් ඔය ඒ යෝනිසෝ මනසිකාරය කියන එක වෙන්න විදිහක් නැහැ. යෝනිසෝ මනසිකාරය වෙන්නේ නැත්නම් ධම්මානුධම්ම පටිපදාව කියලා එකක් කතා කරන්නේ නැහැ. ඒක එච්චර තේරුමක් නැහැ. ඒ ටික ඉබේ වෙන්නේ නැහැ. අපේ පැත්තේ ලොකු වෙනසක් වෙන්න තියෙනවා. මේ අහන එක අලුතෙන්ම අහන්නේ අපි. දැන් අපි දන්න එකක් අහනවා කියනකොටම අර දන්න එක ඇදලා අරන් ඒකට ගලපනවා. ඉතින් කොහොමද ඇහෙන්නේ? ඒකට තමයි අර වතුර පුරවලා තියෙන භාජනයේට වතුර පුරවනවා වගේ වැඩක් වෙන්නේ. ඉරෙන්න ඉඩක් නැහැ. අපේ පැත්තේ හිස්ුණක් තමයි වතුර ඉරෙන්නේ. අර කියන දේ ඇහෙන්නේ. දැන් අපේ තියෙන ලොකුම බාධකය කියන දේ අහනවට වඩා අපි දන්න දෙයට ඒක ගලපන්න යනවා. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන ඔන්න ඔය ගතිය වෙනස් වෙන්න ඕන. ඒ බුදු කෙනෙක් පෙන්නන ධහම ඇහෙන්න, ඊතර වෙන ධහම ඇහෙන්න. ඒ එතකොට පේනව නේද අපේ කොච්චර මේ වෙනසක් වෙන්න ඕනද කියන එක. කොච්චර නිහතමානී වෙන්න ඕනද කියන එක. එතකොට ධහම අහන්නේ තව කෙනෙක්ගේ වැරදි හොයන්න නෙවෙයි. වැරදි හොයන්න කියන්නේ අපි දන්නවා කියන එක. අපි දන්නවා කියන එක આવොත් ධහම ඇහෙන්නේ නැහැ. ඒකයි අර මනස බොහෝම නැවෙන සුළු මෘදු කම්මඤ්ඤ වෙන්න ඕන කියන්නේ. බොහෝම ඉවසිල්ලක් තියෙන්න ඕන. දැන් අපිට කියන දේ අහගෙන ඉන්නත් කලින් වචන දෙක තුනක් කියනකොට තව ප්‍රශ්න දාන්න ඕන. ඒක ඒ ප්‍රශ්න කිරීමේ වැරද්ද නෙමෙයි. ප්‍රශ්න කරන්නේ Taman දන්නයකට ගලපන්න නම් එතකොට කියන එක ඇහෙන්නෙම නැහැ. අපි පුරුදු වෙන්න ඕන ප්‍රශ්න ආවත් ඉස්සෙල්ලා කියන දේ අහගෙන ඉඳලා ඊට පස්සේ ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න නොකර ඉන්න නෙමෙයි. හැබැයි අර අහගෙන ඉඳීම ප්‍රශ්න අහනවටත් වඩා වැදගත්. මොකද ඇහුනේ නැත්තම් කොහොමද ඒක ගැන ඒකට අනුව ප්‍රශ්න අහන්නේ. එතකොට එහෙම ඇහෙන්න නම් අපි අලුත්ම දෙයක් අහනවා වගේ අහන්න වෙනවා. බලන්න Tamanට ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා. අපේ දන්න අදහස් ගලාගෙන එනවනේ. ඒවා දාන්න නැතුව කියන දෙයක් අහනවා කියන එක හරිම අමාරුයි. මොකද අපේ පුරුද්ද තියෙන්නේම අර විදිහෙනේ. අපේ පුරුදු කරලා තියෙන්නේ අපේ අදහස් දදාම අහන එක ගලපන. ඒ ගතිය වෙනස් වෙන්න ඕන බුදු කෙනෙක් පෙන්නන ධම ඇහෙන්න. හැබැයි එතෙන්දී අපිට බලන්න පුළුවන් තව අදහසක් එනවද ඉතර වෙනවද? තව අදහසක් එනවද ඉතර වෙනවද? ඉතර වෙන්නේ නැත්නම් ධම ඇහිලා නැහැ. එතකොට විමසන්න වෙනවා තව මේ කියන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? ඒකට තමයි ඒ සාකච්ඡා එහෙම උදව් වෙන්නේ. ඒකෙදි තමයි අපේ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ දුර ඉඳන් අහලා නම් ඔක කරන්න බෑ කියන පැත්ත. අපිට හිතෙන්නේ එහෙම වෙන්නේ කොහමද? අපි මේ බණනේ අහගෙන ඉඳලා පුළුවන් නේ අවබෝධ කරගන්න කියන පැත්තෙන් අපි හිතනවා. වෙයි ඒ ස්වාමීන් වහන්සේලා කියලා ටෙලිෆෝන් එකකින් රෙකෝඩ් එකකින් නෙමෙයි අහන්න උන ගැහිලම අහන්න. ඒ තරම් අමාරුයි මේක. ඒ තම තමන්ට එක එක්කෙනාට වෙනස්. ඇයි වෙනස් වෙන්නේ? අපි එක එක්කෙනාගේ ඒ ප්‍රඥා මට්ටම්, මානසික මට්ටම්, ඒ තියෙන කෙලෙස් වෙනස්. ඒකේ ධහම කියද්දි ගොඩක් වෙලාවට ඒ තමන්ගේ තියෙන කෙලෙස් වලට තමයි ධහම කියන්නේ. අපිට හිතෙන්නේ අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා කියලා නෑ. ප්‍රශ්න වලින් තේරුම් ගන්නේ තමන්ගේ මානසික මට්ටම. ඒකට තමයි මේ කල්යාණ මිත්‍රයෝ කතා කරන්නේ. එතන දැනුමක් දෙනකොට එහෙම නෙමෙයි. එයා මොනව ඇහුවත් කන්නේ මෙන්න මේ ටික තමයි මෙහෙම කියලා ඒක කියාගෙන යනවා විතරයි. ඊට වඩා වෙනස් මේ දහම. දහම් දේශනාව, දහම් සාකච්ඡාව, ඒ ප්‍රශ්න කිරීම, බණ කීම, බණ ඇසීම. කදේ ඒ බණ අහන කොට වගේම කියන කොටත් කියන කෙනාටත් ඒකෙම යෙදිලා ඒක විමසීමක් වෙනවා. අහන කෙනාගෙත් ඒක වුණොත් තමයි ඒ දෘෂ්ටීන්ගෙන් ගැලවෙන්න පුළුවන්. ඉත්තිංච අනුපගම්ම කියන කතාව දෘෂ්ටීන්ට පැමිණෙන් නැති. කියන තියෙන දෘෂ්ටීන් අයින් වීමක් කියන එක. ඒක හිතන තරම් ලේසි නෑ. කියන දේ කියන විදිහටම අහනවා කියන එක අපිට හිතන්නේ ඔක හරි ලේසි වැඩන්නේ කියලා. ඒක එච්චර ලේසි නෑ. ඉතින් ඒ සීලය ගොඩාක් උදව් වෙනවා ඒ තත්ත්වයට එන්න. හැබැයි සීලෙන් විතරක් දෘෂ්ටි ටික කැඩෙනවා කියන එකක් එහෙම වෙන්නේ නැහැ. සීලය උදව් උපකාරී වෙනවා. හින්දා සීල රකින්න එපා කියනවා නම් ඒක වැරදි කවුරු හරි. සීල් රකීම බොහොම හොඳයි. ඒ වගේ භාවනා කිරීම බොහොම හොඳයි. හැබැයි එතන අපි නිතරම මතක තියාගන්න ඕන මේක කරන්නේ මේ දෘෂ්ටි ටික කැඩෙන ඒ දිට්ඨිංච අනුපගම්ම සීලව. එහෙම නැත්නම් ඒ දර්ශනය ඇති වෙන්න උදව්වක්. සඳහා මිසක් ඒක අල්ලගන්න නෙවෙයි. එතන ඉතින් දැන් ඔක රළු මට්ටමින් කිව්වොත් සමහරු කියනවා නේද මං ඉතින් හොඳට පන්සල් රකින්නවා මගේ සීල රකින්නවා මම මොකටද පන්සලට යන්නේ මම මොකටද දහම හොයන්නේ ඕගොල්ලෝ වගේ නෙමෙයි මම සීල රකින්නවා කියන අය හම්බ වෙලා ඇතිනේ ඔය බණ අහන අය භාවනා කරන අයගේ තියෙන වැරදි මගේ නෑ මං ඉතින් එහෙම මේවා කරන්නේ කියලා කියන අය ඉන්නවනේ. අද සමාජයේ හම්බ වෙනවනේ. ඒතර ඒගොල්ලන්ට අර දහම ඇහෙන්න තියෙන අවස්ථාව නේද මගහැරෙන්නේ. සීලේ හොඳ වෙන්න පුළුවන්. අපිට වඩා හොඳ සීලයක් රකින්නවා වෙන්න පුළුවන්. හැබැයි යාම දන්නේ මේ ලැබුණ ක්ෂණ සම්පත්තිය මගහැරෙනවා කියලා. කල්‍යාණ මිත්‍රයෝ හම්බ වෙන්න තියෙන අවස්ථාව සත්පුරු සාශ්‍රය නැති වෙනවනේ. එතකොට ඒ වගේ අර සීලයම වැරදි විදිහට ගත්තොත් එහෙම මේ අවස්ථාව මග අරගන්න. ඒක අපිට කාටවත් වලින් කියන්න හරි අමාරුයි. දැන් මොකද අපිට කියන්න බෑනේ මේ විදිහට වුණොත් මෙයාට අවබෝධ වෙයි කියන එක. ඒක බුදු කෙනෙකුට විතරයි කියන්න පුළුවන්. හැබැයි ඒ ඇහෙන්න තියෙන අවස්ථාවක හෙරුණොත් අවබෝධ වීම කෙසේ වෙතත් ඇහෙන්න තියෙන අවස්ථාවත් මගහැරෙනවා. ඉතින් අරක මං අර රළු විදිහට කිව්වහම මම සීලයක් රකින්නවා මම ඔය බණ අහන්න යන්න ඕනේ නැහැ කියන තැන ඉන්නවා. සමහර වෙලාවට එතෙන්ට ගියා නම් එයාට අවබෝධ වෙන්නත් තියෙනවා. හැබැයි අර හේතුව හින්දා මග ඇරෙනවා. අපිට ඒක අපේ පැත්තෙන් හරියටම කියන්න බෑ. දැන් උදාහරණයක් විදියට ඔන්න දැන් අපි යම් කිසි ධර්මදේශනාවක් අහන්න ඔන්න යාළුවෙකුට හරි හොයන කෙනෙකුට හරි කතා කරා. එයා කියනවා මම අද මෙන්න මෙතන සිල් සමාදන් වෙනවා. ඒ හින්දා මට එන්න බෑ. එතෙන්දී අපිට කියන්න බෑ ඉතින් මෙයා එතන සිල් රැක්කට වඩා මෙතෙන්ට ආවනම් මේක අවබෝධ වෙයිද නැද්ද කියන එක. ඒක කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒ හැබැයි අර දහම ඇහෙන්න තිබෙන අවස්ථාවක් මගහැරෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ කෙනෙකුට ජජ් කරන්න බෑ, ඩිසයිඩ් කරන්න අමාරුයි. එහෙනම් තමයි අර තමන්ගේ පැත්තෙන්ම ඉතින් ඒක තේරුම් ගන්න ඕන අවස්ථාව එන්න ඕන. දැන් අපිට සමහර සාකච්ඡා වලට යන්න හිතෙන්නේ නැහැ. ඒක ඉතින් ඊට වඩා ඒ දහම හොයන එකක් ඉඳනනම් ප්‍රශ්නයක් නැහැ. සමහර විට දහම හොයන්නෙත් නැහැ අරක අහන්නෙත් නැහැ වගේ වෙනවා නම් ඉතින් ඒ අහන එක සමහර විට හොඳ වෙන්න පුළුවන් අර වෙන වැඩක යෙදෙනවට වඩා. වැඩි ඉතින් ඒවා කියන්න හරි අමාරුයි. මොකද තම තමන්මනේ ඒක තීරණය කරන්නේ. මේක මට වැඩක් තියනවද නැද්ද කියන එක. ඉතින් ඒ සමහර අයගේ තියෙන හොඳ ගුණයක් තමයි එම නොවුනත් පුළුවන් වෙලාවට ඇවිල්ලා අහගෙන ඉන්නේ. තමන් ඒක පිළි නොගත්තත් අහගෙන ඉඳීමේ සමහර විට අපිට අහලා නැති පැති අහුවෙන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. එතකොට අපි දැන් හිතනවා සිල් සමාදන් වෙනකොට අපි දෘෂ්ටිගත නො වූ ආරකාන්ත ශීලයක් අද දිනේ මේ ආරක්ෂා කරනවායි කියලා. අපි ඉතින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමේ අපිට ඉතින් ස්වාමීන් වහන්සේ කියලා දීපු ඒ විදිහට ඒ ධර්මය අහමින් විමසමින් ප්‍රතිපදාවේ නිරත වෙනවා සර්. එතකොට අපිට පුළුවන්ද සර් ආරකාන්ත ශීලයක් ආරක්ෂා කරන්න?
ඒක පුළුවන්ද බැයිද කියන එක බලන්න ඉතින් අමාරුයි නේද?
ඔකම එතකොට ඒක සෝතාපන්නයෙකුට විතරක් අයිති දෙයක්ද? අරිකාන්ත ශීලයක් ආරක්ෂා කරනවා කියන එක.
ඒක දැන් අරිකාන්ත කියනකොට නිවන පිණිස රකින සීලයනේ.
එහෙමයි.
එතකොට ඒ ඕක ආරකාන්තද නැද්ද කියලා කියන්න නම් ඉතින් තව බුදු කෙනෙක් වෙන්න වෙනවා. නැතුව කොහොමද කියන්නේ? කෙනෙක්ට එහෙම කියන්න මං හිතන්නේ පුළුවන්කමක් තියනවා කියලා. අපිට අනුමාන කරන්න නම් පුළුවන්. ඒ අනුමානේ හරිද වැරදිද කියන එක කියන්න
බෑනේ.
එහෙමයි. මං හිතන්නේ හරියටම කියන්න පුළුවන් කියලා. අර ඒ දර්ශනේ තියෙන කෙනාගේ වෙන්නේ ආර්යකාන්ත සීලයමයි. දර්ශනේ නැත්තම් ඒක ගොඩක් වෙලාවට වෙන දෘෂ්ටි එක්ක නේද
එන්නේ. එතකොට සර් සීලබ්බත පරාමාසයකට වැටෙනවා කියන්නේ?
ඔව්, සීලබ්බත පරාමාසයට වැටෙනවා නෙමෙයි. ඉතින් දර්ශනේ නැකන් ඉන්නේ සීලබ්බත පරාමාසය.
එහෙමයි
නේද?
දර්ශනයේ සුසුද්ධ වෙනකම් අපි ඉන්නේ සීලබ්බත පරාමාසෙමයි.
ඒකනේ ඒක සංයෝජනක් විදිහට දුරු වෙන්නේ.
එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොට.
සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ මොකක් හින්දාද? සක්කාය දිට්ඨියම හිටිය හින්දා.
නැත්නම්
දුරු කරන්න ඕනේ. ඒ වගේ සීලබ්බත පරාමාසය සෝවන් වීමේදී දුරු වෙන්නේ ඇයි? සීලබ්බත පරාමාසයමයි ඉන්නේ. ඔව්. ඒ පෘථග්ජන ස්වභාවය එහෙමයි. නේද?
එහෙමයි සර්.
ඉතින් ඒ වගේ විචිකිච්ඡාව දුරු වෙන්නේ ඒ සංයෝජනයක දෙන්නේ සෝවන් වෙනකොට. මොකද්ද එකෙන් කියන්නේ? එතෙන්ට එනකන් ඉතින් විචිකිච්ඡාව තියෙනවා.
තියෙනවා.
එතකොට ඒ අපිට හිතෙනවා සක්කාය දිට්ඨිය තියනාට මේ මොකද්ද සීලප්පත පරාමාසෙ නෑ කියලා. එහෙනම් ඒ සංයෝජනයක් විදිහට ඇදෙනවා කියන්නේ ඔය ඒ තුන සමන එකට යන ඒවානේ නේද?
එකටම තමයි ප්‍රහාණය වෙන්නේ.
ඔව්, දර්ශනය එහෙම එකනේ වැරදි දෘෂ්ටි අයින් වෙන්නේ.
එහෙමයි.
ඒ දෙකක් වෙන්න බෑ.
එහෙමයි.
ඒ වගේ ඒ දර්ශනයෙන් යුක්ත වෙනකොට ඉතින් අර වැරදි සීල රුත කියන එක වෙන්නේ නෑනේ. ඒ කියන්නේ අරකාන්ත සීලේ පිහිටනවා ඒක රකින්නවා නෙවෙයි. ඇයි අර ප්‍රඥාවත් එක්ක රැකෙන සීලයක් නෙන්නේ. එතකොට ඒකේ සීලබ්බත පරාමාසය යෙදෙන්න බැරි වෙනවා. එතන සංයෝජනේ කැඩෙනවා කියන එක. නැතුව මේක අර දැන් අපි කරන්න හදන්නේ අපි බලෙන් ඒක අයින් කරලා දැන් සීල් රකින්නවා කිව්වොත් මොකද්ද? සීලබ්බත පරාමාසය අපිට අයින් කරන්න පුළුවන් ඊට පස්සේ සීල් රකින්නවා කියලා වගේ අදහසක්. ඒ එහෙම නෙවෙයි ඒක.
සීල් රැකීමෙන්
සීල් රැකීමට වඩා අර ප්‍රඥාව එක තමයි අර වැරදි ඒවා ටික අයින් වෙන. ඒක යෙදීමක් වෙනවා. තේරුණා?
එහෙමයි.
එක කෙනෙක් කෙනෙක් දිහා බලලා අපිට කියන්න බෑ මෙයාගේ සීලපත පරාමාසයේද මේ හරි එකද සංයෝජනේ දුර වෙලාද කියලා. ඒක බුදු කෙනෙකුට තමයි ඒ හැකියාව තියෙන්නේ. හරි. එතකොට මේ දර්ශනයට එනකොට සෝවාන් වෙනකොට සෝවාන් මාර්ගයට එනකොට වෙන්නේ අන්නාරව හරියන එක. ඒවයි ඉන්න එක අයින් වෙන එක. ඒක අපිට දැන් අපි ඕක වචනේ දැනගත්තා කියලා මම දැන් සීලපද පරාමාසය නැතුව සීල් රකින්නවා කියන එක නෙමේ වෙන්නේ. ඒක වචනේ දැන ගැනීම තුල නෙමේ, ඒක අවබෝධ වීම තුල සීලපද පරාමාසය අයින් වෙනවා. ඒ වගේ දෙයක් නෙවෙන්නේ. හැබැයි ඒකෙන් මම ආයෙ මතක් කරනවා කියන්නේ අපි හිතමු දැන් ඕක අර කාන්ත සීලෙ නෙමෙයි කියලා සීල් රකින්න එපා කියන තැනට යන්න හොඳ නැහැ. කවුරු හරි සීල් රකින කෙනෙකුට ගිහින් කියන්න එපා ඕක අර කාන්ත සීලෙ නෙමෙයි. මේ ඕක කරලා වැඩක් නැහැ කියලා. අපි කොහොමද කියන්නේ ඒක වැඩක් නැද්ද කියලා? කවුද ඒක ඒක කියන්න තරම් අපේ මනස දියුණුද? මොකද තව කෙනෙක්ගේ හිත බලන එක අපිට කරන්න බැහැනේ. අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට කළොත් ඔතන දෘෂ්ටියකට වැටෙන්න පුළුවන් කියන්නේ. ඒ පැත්ත පෙන්නලා දෙන්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ කියපු එකත් එක්ක නොගැලපෙන දෙයක් නේ මේ කරන්නේ. කියන එක. හැබැයි ඒකෙන් එයාගේ මානසික තත්ත්වය බලන්න බැහැනේ අපිට. අර පිටින් පේන දේවල් වලින් ඇහෙන දේවල් වලින් එයාට දේවල් ගැන අපි දන්න ටිකෙන් කියන දෙයක් මිසක් හරියටම කෙනෙක්ගේ හිත බලලා කියන එක කරන්න බෑ. ඒකයි එයා කතා කරන ටිකෙන් තමයි එයා ගැන අපිට හිතා ගන්න පුළුවන්. එයා කරන කියන දේ වලින් තමයි එයා ගැන හිතා ගන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් කල්‍යාණ මිත්‍රයෙක්ව කතා කරන තරමට තමන් ඉන්න මට්ටම ඒ කියන කෙනාට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි අර මුණ ගැහිලා කතා කරන එක සුරු කරන එකේ වටිනකම තියෙන්නේ. කියා දෙන කෙනාට අවස්ථාව වැඩි මෙයාගේ මනස මොන තත්ත්වෙද කියලා තේරුම් ගන්න. දැන් ප්‍රශ්නේ අහනකොට අපිට ප්‍රශ්නෙන්නේ අපි හිතාගන්නේ මෙයාගේ මෙන්න මේ 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 தත්ත්වෙට තමයි දැන් උත්තරේ ඉන්න ඕන කියලා. ඒකයි ඒක ඒ වෙන වෙනම එහෙම කතා කරන එකේ වටිනකම. නැතුව දැන් හිත බලලා අර මැෂින් එකකින් ස්කෑන් කරලා බලලා වගේ කියනව නෙවෙයිනේ. එහෙම අහු වෙන එකක් නෙවෙයිනේ හිත. එහිඳ අපිට ඒ කියන්නේ තව කෙනෙකුට කියන්න බෑ දැන් මෙයාට මෙන්න මේ විදිහට මේක ඇහුණත් අවබෝධ වෙයි කියන එක එහෙම කියන්න බෑ. හැබැයි එහෙම ඉතාලින තමයි දෙයක් කියන්නේ. කියන දේ ඇහෙනවද නැද්ද කියන තැන තියෙන්නේ අහන කෙනාම. කියන කෙනාට යම්කිසි උදව්වක් කරන්න විතරයි පුළුවන්. උදව් ගන්නවද නැද්ද කියලා තියෙන්නේ අහන කෙනාගෙන්. ඉතින් ඒ දැන් සංයෝජන අහලා තිබුණාට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලපත පරාමාසය. දැන් අපි සීල් රකින්නේ කොහොමද සීලපත පරාමාසය නැතුව කිව්වට කියන්න පුළුවන් මෙන්න මෙහෙම කළොත් සීලපත පරාමාසයනේ කියලා සමහර උදාහරණ දෙන්න පුළුවන්. එහෙම මිසක් සීලබ්බත පරාමාසය නැතුව පාරකාන්ත වෙන්න සීල් රකින්නේ කොහොමද? ඒකට නිකන් අර මම කියන්නේ ගයිඩ්ලයින්ස් විතරයි දෙන්න පුළුවන්. ඔක ඉතර වෙන පැත්තට යන එකක්. නැත්තම් තව දෙයක් ගොඩ ගහ ගන්න විදිහේ සීලයක්. ඇලීම් ගැටීම් ඇති කරන සීලයක්. ඒක දුර වෙන සීලයක්ද නේද? ඔය විදිහට නිකන් නෑ. නිකන් බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකෙන් හරියටම කියන්න බෑ. ඒ නිසා ඇලීම් ගැටීම් අඩු වෙන හින්දම අරකාන්ත සීල කියන්න බෑ. මොකද ඒ කාලේ කියන්නේ එහෙම ඇලීම් ගැටීම් වලින් තොරව නේද? දැන් ධ්‍යාන වඩද්දි කියන්නේ කාමයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වම කිය. විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලෙහි. එහෙමනේ ප්‍රථම ධ්‍යානෙට පැත්තෙන්නේ විතක්ක විචාර සවිතක්කම් සවිචාර ඉවත් තියෙන නේද?
එහෙමයි.
ඒ පීති සුඛ ඒකග්ගතා තියෙන ප්‍රථම ධ්‍යානෙට සමාදින. ඉතින් ප්‍රථම ධ්‍යානෙට සමාදින්න දැන් ඒ කාලෙත් බුදුදහම ඇහෙන්නේ නැතුවත් ප්‍රථම ධ්‍යානෙ හිටියා හිටින. ඉතින් අපිට ඒකෙන් කියන්න බැහැනේ ඒක ආරකාන්තද නැද්ද කියන එක වෙන්නේ අර ඒ දර්ශනය එක්. හරි.
එහෙමයි.
ඉතින් ඒවා මෙහෙමයි කියලා හරියට කියන්න අමාරුයි. ඒක තමයි අපි කියනවා. ඉතින් ඒ එහෙම තත්ත්වකදී අපි කොහොමද ඔන්න දැන් සක්කාය දිට්ඨිය නැතුව අපි සීලවකේ සීලබ්බත පරාමාසය නැතුව සීල් රකින්නවා, විචිකිච්ඡාව නැතුව සීල් රකින්නවා කියලා ඒක බලෙන් කරන්න පුළුවන් වැඩන්නේ. ඒක ප්‍රඥාව වැඩෙනකොට ඥාන ඇති වෙනකොට වෙන දෙයක්
සිදුවේ.
අපිට කරන්න පුළුවන් මොකද්ද? ඒ ඥානය ඇති වෙන්න කරන්න පුළුවන් දේවල් ටික කරන එක තමයි අපිට කරන්න පුළුවන්. බණ අහන්න, විමසන්න. ඒ කියන්නේ විවෘත වෙලා තමන්ගේ අදහස් දාන්න නැතුව දැන් අරහාමදුරෝ කියන එක විතරයි හරි කියලා ඔළුවේ තියාගෙන වෙන එකක් අහුවොත් ඒක ඇහෙන්නේ නැහැ. විවෘත නැහැනේ. එතකොට මේ දහම කියන එක තමන්ගේ කිසිම අදහසක් දාන්න නැතුවනේ අහන්න ඕනේ. අලුතෙන්ම බණක් අහනවා. අපිට කියන කෙනා වැදගත් නැහැ. දැන් ඇහෙනදී අර බුදු කෙනෙක්ගේ දහම නම් ඇහෙන්නේ අපේ පැත්තෙන් ඇහෙන්න අපේ මනස සකස් වුණා නම් ඒ දෙකම යෙදුනොත් නැහැ. ඉතින් කියන පැත්තෙන් බුදු කෙනෙක්ගේ දහම කියුවත් අපේ පැත්තේ මනස සකස් වුණ නැත්නම් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන බණ අහගෙන හිටියත් බණ අහලා නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. සුසුසති යන ඇසීමෙන්. ඉතින් අපි දැන් අහන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ තව කෙනෙක් කියන එක කින්නේ අහන්නේ. එතකොට මේ මග ඇරෙන්න තියෙන අවස්ථාව තමයි වැඩි වෙන්නේ. ඉතින් ඒක කියන කෙනාගේ පැත්තට දෝෂේ දාලා හරියන්නේ නැහැ. අපි අහන කෙනාගේ පැත්තේ දෝෂේ තිබුණත් බුදුහාමුදුරුවෝ කිව්වත් ඇහෙන්නේ නැහැ.
එහෙමයි.
ඉතින් ඒ කියන්නේ මේකේ හැමතිස්සෙම පෙන්නන්නේ තමන්ගේ පැත්තටමයි යොමු කරන්නේ. අපි යමු වෙන්නේ අහන කෙනා හරි බණ කියනවාද වැරදි බණ කියනවාද කියලා ලියාව ජජ් කරන්න. ඒක නෙමෙයි වෙන්න ඕන. ඒ කියන දේ ඉස්සෙල්ලා අහන්න එපේ. ඒ අහන ගතියත් ගෑරගත්තොත් ආවහාමුදුරන්ගේ බණ අහලා වැඩක් නැහැ කියන තැනින්ම ඒ බකලොත් ඒ මොකද්ද මේ නැති කරන්නේ? අපිට බණක් ඇහෙන්න තියෙන අවස්ථාවක් නේ වළක්වගන්න. කියන කෙනාගේ අඩුපාඩු නෙමෙයි හොයන්න ඕන. කියන්නේ මොකද්ද කියන එකට අපි දන්න පරණ ඒවා ටික දාන්න නැතුව අන්න පුළුවන් නම් අන්න ඒ බණක් ඇහෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවනේ. ඒ විවෘතව අහන්න පුළුවන්. අහනවා කියන්නේ පිළිගන්නවා කියන එක නෙවෙයි. ඇහුගට පිළිගන්න බෑ, ඒක තේරෙන්නත් එපා. ඒක විමසන්න එපා. ඒක කියන්නේ මොකද්ද කියලා ආය ආය ප්‍රශ්න කර කර අහන්න වෙනවා. මොකද අපිට අහන ටිකකින් පොතකින් හරි රෙකෝඩ් එකකින් හරි කියන්න බෑ මෙයා කිව්වේ මේකයි කියලා. එයා අදහස් කරපු එක ඒක නෑ. වචන ටිකේ ඒ දකින්න බෑ අදහස් කළේ මොකද්ද කියන එක. ඒකම වචන ටික කියවුවහම අදහස් එක එක්කෙනා තේරුම් ගන්න එක වෙනස් වෙනවා. හැමෝම එකම තේරුම් ගන්නෑ නේ. එකම ඇහුණා කියන එකම කියන දේ ඇහුවට 10 දෙනෙක් ඇහුවොත් තේරුම් යන්නේ 10 විදිහට. එතකොට ඒකට කියන කෙනාට බැනලා හරියන්නේ නැහැ. අහන කෙනාගේ පැත්තේ හැදෙන්න ඕන ටික පුළුවන් නම් හදාගත්තොත් කවදා හරි අර දහමක් ඇහෙන්න තියෙන අවස්ථාව වැඩි වෙයි. එහෙම නැත්නම් ඒ අවස්ථාව ඉබිලත් මග අරගන්නවා වෙන්න පුළුවන්. අර අපේ උදාහරණ තියෙන්නේ දැන් මැණික් ගලේ පය හැපුණත් ඒ කණෙක්ට අඳුරගන්න බැහැ කියලා. ඒ වගේ සිද්ධියක් වෙනවා. අර දහමම ඇහුණත් ඒ දිහා බලන්නේ නැත්නම් විමසන්නේ නැත්නම් අර ලැබෙන්න තියෙන අවස්ථාව තමයි මග ඇරෙන්නේ. ඒ හින්දා ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන එකක්. අර තමන්ගේ අදහස් දාන්න යන්න එපා. මොකක් හරි අහනකොට විවෘතව අලුතෙන්ම දෙයක් අහනවා කියලා අපට. එතකොට තමයි කියන දේ ඇහෙන්නේ. කියන දේ අහුන් නැත්තම් අපිට කියන දේට අනුව හිතන්න විමසන්න බැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ කියන දේ නෙමෙයි ඇහෙන්නේ, කියන දේට අපි දාගත්තු ටික තමයි අපිට ඇහෙන්නේ. ඔබ කිව්වේ මේකයි කියලා. එහෙම වෙනකන් අර ඒ දහම ඇහෙන්නේ නැහැ. මොකද අර කල්යාණ මිත්‍රය කියන එක සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය කියන එක තමන් තුලින් එනවා කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බාහිරෙන් එන්නේ. එතකොට ඒකට අවශ්‍ය පරිසරයේ අපි තුලින් හැදෙන්නවා. ඉතින් ඒක හදාගන්න තමයි මේ බණ අහන්න සාකච්ඡා කරන්න කියන ඒවා ගොඩාක් උදව් වෙන්නේ. තෙරුවන් සරණයි.
බොහොම පිං තෙරුවන් සරණයි සර්.
සමී පස්සේ සියලු ධර්මයන්ට මුලයි කියන එක පොඩ්ඩක් දැනගන්න පුළුවන්.
ඔස්සේ පස්ස මූලිකා සබ්බේ ධම්මා නේද?
එහෙමයි එහෙමයි. ඒකේ Nirodha ගැන පොඩ්ඩක් මට කියන්න පුළුවන් නම්.
ඔව්. ඔය පස්සේ කියනකොටම අපිට අදහස් වෙන්නේ මොකක්ද? අර තින්නම් සංගති පස්සෝ කියලා මතක් කරනා නේද?
ඔව් එහෙමයි.
ඒකේ එතකොට අපිට ස්පර්ශ හය ආකාරයක් සිහි වෙනවා නේද? එක එක ආයතන.
ඔව්. සෝත
චක්කු සම්පස්සය, සෝත සම්පස්සය. කියන්නේ චක්කු කියනකොට ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණ. සෝත කියනකොට කනයි සද්දෙයි සෝත විඤ්ඤාණ. ගාන සම්පස්සය කියනකොට නාසයයි ගන්ධයයි ගාන විඤ්ඤාණ. ජීවහා සම්පස්සය දිවයි රසයි දිවේ ඇති වෙන විඤ්ඤාණය ජීවහා විඤ්ඤාණය. ඒ වගේ කාය සම්පස්සය කියනකොට කයයි ස්පර්ශයයි ඒ බව දැනගන්න කාය විඤ්ඤාණය කියන තුන. එතන අපිට අමතක වෙන එක මනෝ සම්පස්සය.
ඒක තමයි අමාරු ටිකක්. ඒක මේ කොහොමද කියලා.
මනසයි මනසට එන ඒ සිතුවිලි නැත්නම් ධම්මාරම්මණයි ඒ බව දැනගන්න මනෝවිඤ්ඤාණ කියන ස්වභාවයයි.
සර් එතකොට අර මනස කියන එක ඉන්ද්‍රියක් හැටියට හිතලාද අපි ඒක ගන්නෙ කොහොමද ඒක? ඒ අවස්ථාවේදී දැන් ඇහැනම් එහෙම හිතලානේ ගන්නෙ නිකන් ඇහැත් ඒක. මේකයි මනසත් ඒක අපි ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙනවා කියලාද ගන්නෙ කොහොමද ඒක? මට කියක් පැටලිදී
මේකේ පළවෙනි දේ තමයි ඔය හයම ඉතින් එකක්වත් වෙන් කරලා නැහැ සලායතන කියනකොට. ආයතන හයම එක වගේ. හරි. මේවා ඉන්ද්‍රිය මේක ඉන්ද්‍රිය නෙවෙයි කියලා වෙන් කිරීමේ හැකියාවක් නැහැ. ඒකේ හරියට දැක්කොත් එකක් දැක්කොත් හයම දැක්කා වෙන්න ඕන. ඒවයි ලොකු වෙනසක් නැහැ. ඉතින් අපි අර හිතන ආකාරයට තමයි අපිට මනස වෙනස් අනිත් වෙනම එක වගේනේ කියලා හිතෙන්නේ. ඇයි එක වගේ කියලා හිතන්නේ? අපි දන්න මට්ටමනේ. අපි දන්න මට්ටම අනිත් ආයතන පහ මේ භෞතිකව තියෙනවා. ශරීරේ කොටස්. කනනාතේ දිවකය. මනස එහෙම එකක් නෙවෙයිනේ. ඒක වෙනස්නේ. ඉතින් අපිම වෙනස්කමක් දාගෙන තියෙනවා.
ඔව් ඒක තමයි.
ඔව් හැබැයි සුහාමුදුරෝ ඒක වෙනම පස්සයක් කියලා නෙමෙයි කියන්නේ. ඔය ආයතන හැම ඉතින් එක වගේ නේද?
එක වගේ.
ඔව්. ඒ කියන්නේ මන ආයතනෙට අහු වුණත් චක් ආයතනෙට අහු වුණා වගේම තමයි ලෝකෙ.
ඔව්.
හරි. ඒ පෙරවීම එනකොට මනසෙන් හිතුවා කියන එකත් ඉතින් ආයතන මේ කල්පනා කළා කියන්නේ ආයතනයකට අහු වුණා. කල්පනා කරලා අපිට හිතට වැටුණා කියන්නේ ආපහු ලෝකෙම තමයි. ඒක තමයි ඒක දකින්න අමාරු දෙ. අපිට හිතන්නේ අනිත් ආයතන වලින් මිදුණා කියන්නේ මන ආයතනෙත් මිදුණා කියන එක. ඒ වුණාට මන ආයතනෙන් හිතලා නම් ඕක කරලා තියෙන්නේ ආපහු මේ ලෝකෙම. මන ධම්ම මනෝ විඥානනේ.
ඔව්.
ඉතින් ඒ ස්පර්ශය ගැන අපිට තනියෙන් හොයන්න බෑ. බුදුහාමුදුරුවෝ කියපු දේ අනුව විමසීම විතරයි කරන්න පුළුවන්. හරි. එතකොට ඒ විමසීමේදී දැන් බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ දැන් ඒ ඥානය පහළ වුණහන් එන විග්‍රහය කරාට දැන් අපි ඒ විග්‍රහයෙන් මේක තේරුම් ගැනීම කියන එක වෙන්නේ නැහැ. එතන වෙනසක් තියෙනවා.
දැන් පස්සේ නිරෝධ වුණොත් එතකොට මුළු ලෝකෙම නැති වෙනවා වගේ දෙයක් නේද දෙන්නේ. ඒක නිවන වගේ තත්ත්වයක් නේද කියන එක ඒක.
ඔව් දැන් ඒක අර කියපු ඒවට ගලපලානේ අපිට හිතන්නේ. පස්සේ ලෝකේ නම් පස්ස නිරෝධය ලෝක නිරෝධය වෙන්න ඕන.
ඒකට ළඟා වෙන්නේ කොහොමද? දැන් නිරෝධය පස්ස නිරෝධය දක්වා යන්නේ කොහොමද කියන එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන් නා කොම්පින්.
ඒකට ඒ කියන්නේ ඉතින් රහත් වෙන්නේ කොහොමද කියලා කියන්න පොඩි දෙයක් කියන්න කිව්වා වගේ වැඩයි. ඒක දැන් අපිට තියෙන එක ඒ බුදු කෙනෙක් එන්නපු දහම ඇහෙන එක තමයි පළවෙනි
දේ. ඒ
බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද ඉතින් පස්සේ ගැන? පස්සේ නිසයි සියලු ධම්ම කිව්වනම් පස්ස මූලිකා සම්බේ ධම්ම පස්සේ නෙමෙයි කියන එක ඔන්න අපිට ඇහෙනවා. දැන් ඒක අපිට නිකන් හිතා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕනම ධර්මතාවයක් ආවොත් يعني ලෝකය ගැන යම් කිසි අදහසක් ආවොත් ඒකත් ස්පර්ශයෙන් ඒක විග්‍රහයක්. එතකොට ඒකයි කියන්නේ අපිට ඔය කියන දේ මේකයි කියලා අදහසක් ආව නම් එතනත් ස්පර්ශයම තමයි.
එහෙමයි.
ඔව්. එතකොට ඔකර බ්‍රහ්මජාල සූත්‍රය එහෙම තියෙනවා. ඔය මතයත් අර 62ක් මත ඒක කතා කරනවානේ ලෝකයට එන්න පුළුවන් මත 62. ඒ හැම එකම තදපි පස්සපච්චය. ඔකත් ස්පර්ශයේ ප්‍රත්‍යය. අපේ කටපුරුන්දේ හාමුදුරුවෝ එහෙම බොහොම ලස්සනට ඔක විස්තර කරනවා. ඔකත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා විතරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔක හරිද වැරද කතාව නෙවෙයි කියන්නේ. එහෙනම් මත්තේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ඒක හරි වැරදි කතාව නෙවෙයි. ඔය කියපු මතය ස්පර්ශයේ මතයි. සදාපි පස්ස පච්චය. අන්න ඒක වුණාම දැන් ඉතින් අපිට කොහොමද එහෙම වෙන්නේ කියලා ඒක විමසන්න පුළුවන්. විමසන්න. ඒක ඇහුනේ කාගෙන්ද කියන එක නෙමෙයි. දැන් බුදු කෙනෙක් කියපු දෙයක් ඇහෙනවා. තද්ද පිස්ස පච්ච නැත්තම් පස්ස මූලිකා සබ්බේ ධම්මා. ඒ කොහොමද එහෙම කියන්නේ? දැන් අපිට රූපයක් රූප කියන ස්වභාවය හම්බ වෙනකොට මේ පස්ස මුල් වෙලාද ඒක ස්පර්ශයෙන්, වේදනා හම්බ වෙනකොට ස්පර්ශයෙන්, සංඥා හම්බ වෙනකොට ස්පර්ශයෙන්, සංකාර හම්බ වෙනකොට ස්පර්ශයෙන්, විඥාන හම්බ වෙනකොට ස්පර්ශයෙන්. අනේ දැන් ඔය අන්තිම එකේදී ලොකු ප්‍රශ්නයක් එනවා. විඥානේ හම්බ වෙනකොට ස්පර්ශයෙන්ද කිව්වහම?
ආ.
ඒ ස්පර්ශය තියෙන විඥානේ ඕනේ
නේ.
හරි රූපේ චක්කු විඥානේ තින්න සංගති පස්සෝ කියන්නේ විඥානේ තියෙන්න ඕනේ. ඒතර විඥානේ කියන ධර්මතාවය ස්පර්ශයෙන් කිව්වොත් එහෙනම් දැන් ප්‍රශ්නයක් එනවා නේද?
එහෙමයි.
ස්පර්ශය ඇති වෙන්නත් විඥානේ ඕන. විඥානේ තියෙන්නේ ස්පර්ශයෙන් කියලා
කියනවා.
ස්පර්ශයේ මුල් වෙනයි සබ්බේ ධම්ම. ඒක බලන්න. එතකොට ඒ විඥානෙට කියනකොට ඒ ප්‍රශ්නේ එනවනම් දැන් ඇහැ තියෙන්න ඕනනේ ස්පර්ශය ඇති වෙන්න. රූපේ තියෙන්න ඕනනේ ස්පර්ශය ඇති වෙන්න. විඥානෙ තියෙන්න ස්පර්ශය ඇති වෙන්න. හැබැයි ඇහැ කියන එකත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කිව්වොත් එහෙම ඇහැ කියන ධර්මතාවයේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් කිව්වොත් එහෙම දැන් ටිකක් කව මේක පැටලුම් සහිතයි නේද?
ඔව් ටිකක් හිතන්න ඕනේ.
ඒ කියන්නේ මේ තුඩ තියෙන්නත් ඕන ස්පර්ශ වෙන්න. ස්පර්ශයෙන් ලුවේ තුන
හැදෙන්නේ.
දැන් ඇහැයි රූපේ චක්කු විඥාන එකතු වුණා. චක්කු සංපස්සේ කියනවා. තව පැත්තකින් කියනවා ඇහැ කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා. රූප කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. විඥාන කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දැන් අර ටිකක් අර හිතන විදිහට ගැලපෙන්නේ නැහැ නේද?
ආ.
එතකොට තමයි අර ලෝක වෙන්නේ කොහොමද? මේ ඇති කල්හි මේ වේ කියන ධර්මතාවය. මස්මෙන් සති ඉදන් හොති කියන ධර්මතාවය. පටිච්ච සම්පන්න බව. ඒ පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියන්නේ ඕක මෙහෙමයි කියලා අදහසක් එනව නෙමෙයි, ඕකෙන් එතර වෙනවා කියන එක. දැන් තියෙන්නේ අපිට දැනුමක් නේ, අදහසක් නේ.
ඔව් ඔව්. අහලා තියෙන දැනුම.
ඔව්. එතකොට ඔපස්සේ කියන්නේ මොකද්ද කියලා දැන් විස්තර කරන්න පුළුවන්. මොකද්ද මේ විස්තර කරන්නේ? දැනුම. අපි තේරුම් අරන් තියෙන ඒ අදහස. ඔය අදහස තියනවා කියන්නේ එතර වුණා නෙවෙයි.
එහෙම.
ඒක මං අර උපමාව මං ගන්නෙ මේ අඟීම ගන්න දැන් අර බල්ලගේ උපමාව බල්ලා වතුරට එබිලා අන්න බල්ලෙක් ඉන්නවා කියන තැන ඉන්නවනේ.
ආ එහෙමයි.
වතුරේ බල්ලෙක්.
ඔව් තනිකරම ලෝකේ බදා ගන්නවා වගේ දෙයක් වෙනවා.
ඔව් එහෙමයි. එතකොට ඒ වතුරේ ඉන්න බල්ලා ගැන කිසියම්ම අදහසක් ආවා කියන්නේ ඇත්ත දැක්කණින්නේ.
ආ එහෙමයි.
ඔය බල්ලා මෙහෙමයි කියලා බල්ලට හිතන්නේ මං ඔන්න තව ටිකක් දැනගත්තා කියලා. ඔය බල්ලා කියලා නැති වෙන එකෙක් කියලා මං දැනගත්තා කියලා එයාට හිතෙන්න පුළුවන්. ආ ඒක ඒක ඇත්ත තත්ත්වේ තමයි තාම මුලාවේ ඉන්නවා කියන එක.
ආ මුලාව.
ඔව්. දැන් අපිට ස්පර්ශය කියන්නේ ඔය ಜಾති තුනේ එකතුව තින්නම් සංගති පස්ස ඕනේ කියලා අපි ස්පර්ශය විස්තර කරනවා. හැබැයි ඕක හරියට අර වතුරේ බල්ලව විස්තර කිරීමක් වගේ කියලා හිතන. ඒ කියන්නේ ඊතර වීම නෙවෙයි.
එහෙමයි එහෙමයි.
ඊතර වීම කියනකොට ඔන්න ඔය හැඟීම තේරුම් ගන්න. ඒක අර ඕන දහමක් අහනකොට තමන්ට එක උදව් වෙනවා. මේ බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වීම මිසක් තව අදහසක් දා ගැනීම නෙවෙයි.
ආ. එහෙමයි.
එතකොට දැන් ස්පර්ශ කියන්නේ මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? ස්පර්ශ නිරෝධය මොකද්ද කියනකොට දැනටම අපිට අදහසක් තියෙනවා. මේ කියන්නේ
නේ.
ඒ අදහස හැමතිස්සෙම ඒ භාෂා අර්ථෙන් අපිට ආපු අදහස. හරි? ඒකයි සාමාන්‍ය දෙයක්. හැබැයි අපි දැන් විමසනවා කියන්නේ දැන් එතන දැක්කොත් ඔය අපි දැන් ඕක ගැන දන්නවනේ.
ඔව්.
මම දැනගත්තු දෙයක් නේ, පෙරවීම නෙමෙයි.
එහෙමයි.
දැන් හරියට බුදුහාමුදුරුවෝ කියන එක අහුවා නම් ඉතර වෙන්න ඕන.
එහෙමයි.
අනේ ඉතර වීම සඳහා දැන් ප්‍රශ්න කරන්න වෙනවා. එතකොට ඔය ස්පර්ශය මොකක්ද කියන එක, කෙසේද ස්පර්ශය කියන එක නෙවෙයි. දැන් වතුරේ බලලා මොකක්ද කියන එක අහන එකයි, කෙසේද වතුරේ බලලා කියන එකයි දැන්
ඒක දෙක.
කලින් සාකච්ඡාවෙත් ඒක පෙන්නවා. දැන් අපි ඔය බුදු කෙනෙක් පෙන්නන දහම හොයද්දි කෙසේද කියන තැනින් හොයන්න වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ වදාගෙන තියෙන ඉති ඉති කියන තැන. ඉති මස්මින් සතේ විදං හෝති මෙසේ
ඇති කරන්නේ
රූපේ මෙසේ කියලා පෙන්නන. රූපේ මොකක්ද කියලා නෙමෙයි. එතකොට ඒ පස්සය කියන එකක් දැන් පටිච්ච සමුප්පාදයේ ඕනම ඒ වචනයක් මොකක්ද කියලා අහන එක ලෝකයා අහන විදිහ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? අංකාර කියන්නේ මොකක්ද? හරි? නැත්නම් විඥානය කියන්නේ මොකක්ද? ඔය ලෝකයා සාමාන්‍ය කෙනා ප්‍රශ්න කරන විදිහ. හැබැයි ඒක මොකද්ද කියලා උත්තරයක් එනවා කියන්නේ තවත් ලෝකෙට අයිති දැනුමක් කෙනෙකුට හම්බ
වෙනවා.
දැන් බුදුහාමුදුරුවෝ මේකේ විග්‍රහය දෙන්නේ මොකටද? තව දැනුමක් ගන්නද? ඊතර වෙන්න.
ඊතර වෙන්න.
ඊතර වෙන්න. අතකොට මේ අවිද්‍යාව මොකද්ද? සංකාරය මොකද්ද? විඥානය මොකද්ද? එහෙනම් නැත්නම් නාම රූපේ මොකද්ද? සලආයතනෙ මොකද්ද? පස්සේ මොකද්ද? සලආයතන පත්‍ය පස්සේ මොකද්ද? ඊළඟට මොකක්ද වෙන්නේ? පස්සපච්ච වේදනා වේදනාව මොකද්ද? සංහාව මොකද්ද? එහෙනම් ප්‍රශ්නේ කෙනෙක් අහනවා නම් ඒ ප්‍රශ්නේම අඩුවක් තියනවා කියලා පෙන්නනවා. මම හිතන්නේ ඔක අර මෝලියපක් ගුණට දෙන උත්තර. ඒ සූත්‍රය. මේ කියන්නේ මොකද්ද? මේක කාගේද? විඥානය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ කාගේද? කාටද කියලා අහනකොට ඒ ප්‍රශ්නේම අඩුවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ හදන්නවා. ඒක ඔය ඒ පටිච්ච සමුප්පාදේ හැම වචනෙටම ඒක පොදුයි. අවිද්‍යාව සංකාරේ විඥානේ ඔය විදිහට ඒ දුකට එනවා. කොයි වචනයක දැම්මත් තණ්හාව කියන්නේ මොකද්ද කියලා අහන තැනම ප්‍රශ්නේ වැරදිලා. තණ්හාව කාගේද කියනකොටම ප්‍රශ්නේ වැරදිලා. ඒ කියන්නේ ඒකේ බැසගෙන ඉවරයි. ලෝකෙට අහුවෙලා ඉවරයි. ඒ කියන්නේ දැන් මොන වතුරේ බැල්ලා බාර අරගෙන ඒකේ ප්‍රශ්න ටික ඔයා. එතකොට ඒක බුදුහාමුදුරුවෝ ප්‍රශ්නේ සකස් කරන්නේ කෙසේද කියන එක. මෙසේ ස්පර්ශය මොකද්ද කියන එකට වඩා මෙසේ ස්පර්ශයයි කියන තැනටයි යනවා. හරි. මෙසේ ස්පර්ශය. එතකොට තමයි අර අහපු අර ස්පර්ශ නිරෝධය කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. නැත්නම් අපි කියන්නේ අර තියෙන ස්පර්ශෙත් එක්ක ස්පර්ශය නැතිවීමක් ගැන තමයි කතා
කරන්නේ.
නිරෝධය කියලා. ඒක නිරෝධය වෙන්නේ
නැහැ.
ඒ තියෙන ඇත කියන එකට සාපේක්ෂව ඒක නැහැ කියලා කියන්න නියන්.
ඔව්.
වතුරේ බල්ලා ඉන්නවා කියන එක බල්ලා කියන එකට සාපේක්ෂව බල්ලා ඉන්නවද නැද්ද කියලා අපිට බලන්න පුළුවන්. ඒක එතර වීම නෙමෙයි, ඒක ලෝකෙට අයිති පරීක්ෂණ. ඒ කියන්නේ බල්ලා කියන එක බාර අරගෙන බල්ලෙක් ඉන්නවද නැද්ද කියලා ඇත නැත කියන එකට යන. ඒකට ඇත කිව්වත් ලෝකෙට අයිති, නැත කිව්වත් ලෝකෙට අයිති. ඒ කියන්නේ ලෝකයට අහුවෙන්නේ. එහෙම දහමක් නෙමෙයි බුදු කෙනෙක් වෙන්න.
එහෙමයි.
දැන් දහම අවබෝධ වෙනකොට ඇත කියන අන්තයේ පිහිටන්නත් බෑ, නැත කියන අන්තේ පිහිටන්නත් බෑ. අත්ථිතංච නත්ථිතංච කියන දෙකම නහෝති. නහෝති. ඊතර වෙන. ඊතර වෙන කියන අන්නේ අදහස ඊතර වෙන මොන දහම කරුණ විමසුවත් පෙරවීම සඳහායි දහම තියෙන්නේ. එතකොට ඒ පැත්තෙන් එතකොට ස්පර්ශය ගැන විස්තරයක් එනවා නම් ස්පර්ශ නිරෝධය කියලා ඒක ඊතර වීම නෙමෙයි ඒක දැනුම. ගැලයට හම්බ වෙන දැනුමක්. ඒකට ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. ඒ තෙරවීම කියනකොට දැන් අර අරකින් හැංගීම ගන්නකොට වතුරේ බල්ලගේ ඉතරවීම කියන්නේ ඒකේ ඇත්ත ඇති හැටි අවබෝධ කිරීමනේ අපේ මට්ටමට එන එක. දැන් හරියටම ඒ බල්ලා සකස් වෙන හැටි දැක්කා කියන්නේ ඉතරවීමක් නෙන්නේ. ආයේ වතුරේ බල්ලෙක් ගැන කතා කරන්න බැරි වෙන්න ඕන නේ. ඒක ඇත්ත නැත කතාවකට නෙමෙයි නියම්.
ඔව් ඒක හරි වැදගත්.
ඔව්. එතකොට ඔන්න ඔය දැන් මේක හැම ධර්ම කරුණටම පොදුයි ඒකයි නම් කියන්නේ. දැන් පස්සේ ගැන හොයනකොට කෙසේද ස්පර්ශය කියන පැත්තේ.
ආහා.
මොකද්ද ස්පර්ශය කියන එක නෙවෙයි.
නෙමෙයි.
මොකද්ද වුණත් ඒක දෙයක් වෙනවා. ආ. කෙසේ ස්පර්ශය මෙසේ ස්පර්ශය එනකොට ඒ එතකොට අර කියන ඔක්කොම ගැළපීමකුත් වෙනවා තින්නම් සංගති පසුතිවයි නැත්නම් පස්සේ කාන්තය පස්ස සමුදේ තවාන්තය පස්ස නිරෝධේ මජ්ජේ ඔය ඕන විග්‍රහයකට නැත්නම් අර මදුපින්ඩික සූත්‍රය කියන්නේ අර පස්සේ තියෙන හැටි ඒ පස්සේ කියලා මඤ්ඤණාවක් යමාන වීම කියලා විද්‍යමාන වීම ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥානය ඇති කල්ලි පස්සේ කියලා ප්‍රඥප්තිය පනව ගන්නවා කියන එකක් විද්‍යමාන. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති මේ ඇති කල්හි පස්ස පඤ්ඤප්තියා පඤ්ඤාපෙස්සති.
එතකොට ඔය පනවා ගැනීම කියලා කියනකොට එතකොට පනවා නොගන්න පුළුවන් කියන අවබෝධයත් එනවාද එතන? දැන් පස මේ ප්‍රඥප්තිය පනව ගන්නවා කියන ඒක ප්‍රකාශ කරනකොට ඒක පනවා නොගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් ගැන හැඟෙවෙනවද?
පස්සේ ඔව් දැන් අපිට මුලින් හිතෙන්නේ පනවා ගන්න එක වැරදි නම් පනවා ගන්න නැතුව හිටියනම් හරිනේ කියලානේ.
ඔව් ඒකද.
ඒක අර උපමාවට බල්ලගේ උපමාවට දාලා බලන්න. දැන් බල්ලෙක් වතුරට එබිලා බල්ලෙක් ඉන්නවා කියලා පනවා ගන්නවානේ.
ඔව්.
ඒ ඔය බල්ලා කියලා පනව ගන්න නැති වුණා නම් හරිනේ කියලා තමයි කරන්නේ. හැබැයි හතන තමයි ඊටත් වඩා සියුම් ඈතර වීම කියන එක. බල්ලෙක් කියලා පනව ගන්න නැති වුණා කියන එකට යන්නෙම ඇයි එහෙම පනව ගන්න නැති කියලා කියන්නේ? දැන් ඔතෙන්දී අපි කියන්නේ නැහැ නේ ඔතන බල්ලෙක් කියන්නේ නැතුව දැන් අලියෙක් කියලා පනව ගන්න නැතුව ඉන්න කියන කතාවක් කියනවාද? නැහැ. ඇයි? එහෙම කිව්වොත් ඒක ඇත්තක් නෙවෙයිනේ ආයේ වෙන මොකද්ද
දානවනේ.
ඔව්. එතකොට දැන් ඊතර වීම කියන එකෙදි පනව ගන්න නැති කියන කතාව ඉන්නේ නැහැ.
නෑ
අද පනව ගන්න නැති කියනකොට මොකද්ද පනව ගන්න නැති කියලා එකක් එක්කනේ කියන්නේ. ආ ඒ මොකද්ද කියන එක යෙදෙනවා කියන්නේ ආයේ එතන නැත අන්තවල ඉන්න.
එහෙමයි.
හරි.
ආ
දැන් මෙසේ කියනකොට අන්න එහෙම වෙන්නේ නැහැ.
නෑ.
එහෙමයි යෝක වෙන්නේ කියනකොට. හැබැයි මෙහෙමයි යෝග වෙන්නේ කියන එක ඒ දෘෂ්ටිය ඉඳන් අහගෙන හිටියට තේරෙන්නේ නැහැ. දරුණාට පස්සේ ඒ කියන්නේ දර්ශනේ ආවට පස්සේ කියන්න වෙන්නේ මෙහෙමයි යෝග කියලා කියන්න වෙනවා. දැන් ඔය බල්ලා තියෙන්නේ මෙහෙමයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඒ විස්තරේ දැන් බල්ලට ඇහුණා කියලා ඌට ඒක එහෙමම අවබෝධ වෙන්නේ නැහැ. අපි මොන විදිහට ඕක විස්තර කළත් එයාට අවබෝධ වෙන්නේ නැත්තේ මොකද? එයා දාගත් යම්කිසි දෘෂ්ටියක් එක්කනේ ඒක බලන්නේ. ඔව්. එයාට තේරෙන්නේ
නැහැ.
ඒ දැසගත්තු පත් එක්ක බලනවා කියන එක එයාට තේරෙන්නේ නැහැ.
ඔව්.
හැබැයි අර ඒ ඥානයත් එක්ක බලන කෙනා දන්නවා. ඔව්. මේක කිව්වට මෙයා තාම අර බල්ලගේ දෘෂ්ටි. ඔය කියන්නේ බල්ලෙක් මේ බල්ලා නැතුව ඇති කියලා එක හරි දාගන්න.
ආහ්.
ඉතින් මේ බල්ලා කියන එකෙන් අයින් වෙලා බලන්න යාට ශක්තියක්
නැහැනේ.
ආහ්. හරියටම උත්තරේ ආව නම් මේ බල්ලෙක් එකක් තමයි දෙන්නම බෑනේ.
බෑනේ. ආහ්.
මේක තමයි අර ඒ කියන්නේ මොකක් නැති බවද කියන කතාව එනවා නම් අර හිස් බවද
නැහැ.
ආ. අපි පස්ස නිරෝධය කියන්නේ පස්සය නැති බව කියලා දැන් අපි පස්සේ අර තින්නම් සංගති පස්සෝ කියලා එකක් දාගෙන
ඉන්නවනේ.
ආ. නැහැ ඒක වෙන්නේ නැහැනේ එතකොට පස්ස නිරෝධය
කියලා
අර කියන්න හදනවා. අපි දාන්න එක නැහැ කියන්න හදනවා.
ඒක යථාර්ථයයි දකින්න ඕනේ මේක මෙහෙමයි සකස් වෙන්නේ කියන අවබෝධයක් එන්න ඕනේ. ඒකට අනුගත මේක බදා ගන්න නැතුව වගේ. ඒක
ඔව්. ඒක ඒ කියන්නේ පෙරවීමේදී වෙන්න ඕන ඒක.
ඒ
කියන්නේ ධහමට අනුගත වෙනකොට වෙන්න ඕන. ආයේ කිසිම විස්තරයක් එන්න බෑ. ආ. ස්පර්ශය ඇති වෙලා නැති වෙනවා කිව්වොත් විස්තරයක් ආවද ඉතර වුණාද? නෑ හේ ස්පර්ශය ඇති වෙනවා නැති වෙනවා. කනේ ස්පර්ශය දැන් සද්දය ඇහෙනවනේ. ආ ඔක අනිකව ඇති වුණා නැති වුණා කිව්වොත් දැන් හොඳට බලන්න. පස්සේ ගැන විස්තරයක් විග්‍රහයක් ආවද ඉතර වුණාද? ඔය පස්සේ ක්ෂණයයි ඇති වෙනවා නැති වෙනවා. දැන් අපිට පස්සේ ගැන විස්තරයක් ආවද එතර වුණාද?
ඒ විස්තරයක් ආපු එක නෙමෙයි.
ආ විස්තරයක් ආවා. ඒක හරියට අර වතුරේ බල්ලා ඇති උඩා නැති උඩා කිව්වා වගේ එකක් නේද? දර්ශනයයි කියලා කිව්වා වගේ නේද?
ආ
ආ. එතකොට මේ විස්තරේ ආවා කියන්නේ ඇත්ත දැක්ක නිවි.
එහෙමයි.
තේරුණාද?
එහෙමයි.
එකයි ඒ කියන්නේ ස්පර්ශය මොකද්ද කිව්වොත් අපිට විග්‍රහයක් ඇවිල්ලා විස්තරයක් ඇවිල්ලා අර්ථයක් ඇවිල්ලා අර්ථයක් නම කියන්නේ ඊතර වුණා නෙමෙයි.
එහෙමයි.
දැන් වතුරේ බලලා ස්වභාවය අවබෝධ වුණා නම් ඊතරම වෙන්න එපයි.
ඔව් එහෙමයි.
ආයේ පොඩ්ඩක්වත් බල්ලෙක් ගැන කතා කරනවා නම් ඒ අවබෝධ කරලා නෙමෙයිනේ.
එහෙමයි.
ඔන්න ඔය වගේ ඒ වෙනසක් තියෙනවා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන දහම. ස්පර්ශය ගැන මොකක් හරි අදහසක් ආවනම් අප බලන්න වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි ඔය. ඔය මට වැටහුනේ. හරි මට වැටහුණා එක කියනකොට ඊතර වීම නෙවි. දැන් ඒක කෙසේද මේක කියනකොට ඊට වඩා වෙනස්. වතුරේ බල්ලා මෙසේයි කියලා කියන්න පුළුවන්. අර ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම තියනකම් වතුරේ බල්ල.
ඔව්.
ඒක කරදන්නේ. ඒ මෙසේ. එතකොට අපි දැන් අර වතුරේ බල්ලව බැහැගෙන පිළි අරන් විස්තරයක් කරනවා නෙවෙයි. හැබැයි ඔක අහන අපි ගොඩ ඉන්න බල්ලට ඔක කියා දුන්නත් එයා හිතන්නේ අර වතුරේ ඉන්න බල්ලගෙන විස්තරයක් මේ කරන්න කියලා. ඇයි? එයාගේ දෘෂ්ටිය කැඩිලා නැහැ. ආ එයා ඉන්න දෘෂ්ටියට මේකේ තේරුම ගලපනවා. අනේ එතකොට දිට්ඨිංචානුපගම්ම වෙන්නේ නැහැ. දෘෂ්ටින්ට නොකමින වෙන්නේ නැහැ.
දැන් අපි දෙයක් හිතා අපි දෙයක් හිතාගෙන ඒක විග්‍රහ කරන එක වැරදි. එතකොට ඒ කියන්නේ තමන් යම් කිසි දෘෂ්ටියක ඉඳගෙන මේක මෙහෙමයි කියන එකේ වැරද්ද තමයි තියෙන්නේ.
ඔව්. දැන් ඔන්න පස්ස නිරෝධය මොකද්ද කියලා ඇහෙනකොට අපි දන්න පස්සේට මේක
ගලපනවා.
ආ ඔය ඇහෙන් දකින්න එක ගැන තමයි මේ කියන්නේ. කනෙන් අහන එක ගැන තමයි මේ කියන්නේ කියලා ඕකට ගලපනවනේ.
ඔව්.
ඒක හරියට අර බල්ලා හිතනවා ඔය වතුරේ ඉන්න බල්ලා ගැන නෙමේ විස්තර කරන්නේ.
ඔව්.
ගලපනවා වගේ. එතකොට ඒ ඔන්න ඔතන තමයි කියන්නේ ඔය අපි දන්න එකට ගලපන තාක්කල් දහම ඇහෙන්නේ නැහැ, ඊතර වෙන්නේ නැහැ
කිව්වා.
ඒකයි මේ බුදු කෙනෙක් පෙන්වන එක වෙන කාටවත් පෙන්වන්න බැරි අසම තමයි කියන්නේ. කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි දෙයක් නේ බුදු කෙනෙක් පෙන්වන්නේ ඊතර වීම
කියන්නේ.
ආ අපිට මේ ගැලපෙන අර්ථයක් වෙන්නේ නැහැ කොහොමවත්. ඒ පෙරවීමත් එක්කම නැවත නැවත විමසන්න වෙනවා. ඒ කියන්නේ අපිට අර්ථයක් આવුවොත් ඒ විමසන්න ප්‍රශ්න කරන්න වෙනවා. කොහොමද ඕක වුනේ? එතකොට දැන් පස්ස නිරෝධය කියන එකේ ඒ හරි ඇත්ත නැත්නම් යථාභූත ස්වභාවය කියන එක පැත්තට යනකොට මොකද්ද වෙන්න ඕන? පස්සය ගැන යම් කිසි අදහසක් තිබුණා නම් ඒකෙදුත් විතර වෙන්න වෙනවා. ඒක ගැන මොකක් හරි විස්තරයක් ආවනම් ඒ තෙරුණා නෙවෙයි.
එහෙමයි.
හරියට අර දැන් අර වතුරේ බල්ලගේ උපමාවෙන් අය හැංගීම ගන්න පුළුවන් මොන වගේ දෙයක්ද මේ
කියන්නේ.
වෙන විදිහක දහම ඇහෙනවා කියන එක. දැන් ඔන්න ඔය තෙරවීමට දහම ඇහෙන්න අහන්න අපේ මනස සකස් වෙන්නේ නැහැ. මොකද අපේ තියෙන කෙලෙස් බලව. අපිට ඕනම අපි දන්න එකට ගලපලා මොකක් හරි දාලා. එතකොට ස්පර්ශ නිරෝධයේ කියන පැත්ත ඒක අවබෝධ වෙන්න ඥානයක් ඕන. හරි. ඒ ඥානේ එන්නේ දහම ඇහිලා ඒකත් එක්ක විමසන්න වෙනවා. එතකොට ඒ ස්පර්ශය කියන්නේ නිරෝධ ධර්මයක්. දැන් වතුරේ බල්ලා කියන්නේ නිරෝධ ධර්මයක් කියලා වගේ.
හා
ස්පර්ශය කියන්නේ නිරෝධ ධර්මයක්. කියන එකේදී ස්පර්ශය ගැන කිසිම කතාවක් එන්න බෑනේ.
එහෙමයි.
ස්පර්ශය ගැන මොනවා හරි අදහසක් ආවොත් ඒ නිරෝධ නෙවෙයිනේ.
එහෙමයි.
සමාවන්න මහාචාර්යතුමා මේ මහත්මයාගෙනුත් මම සමාවිලනවා. මට මේ ඒ මහතා අහපු ඒ ප්‍රශ්නෙට මහාචාර්යතුමා ඒ විස්තර කරපු ඒ සාකච්ඡාවට මං සවන් දීලා ඉන්න අතරතුර මගේ හිතට ආව අදහසක් මං ඉදිරිපත් කරන්නට අවසර දෙන්න. මොකද එහෙම ඉදිරිපත් කරලා ඒක නිරවුල් කරගත්තේ නැත්නම් ඒක මට පොඩක් කුතුහලයක් වගේ නිසා ඇහෙනවද?
අහන්න ප්‍රශ්නේ අහන්න.
ඔව් එතකොට ඒක කියන්නේ ඒ මේ අහපු මේ මහතාපු ප්‍රශ්නෙටම තමයි දැන් සර් දැන් අපි ඇහැ තියනවා රූපේ තියනවා ඒතර චක්කු විඥානය එන්නෝනේ අපිට මේ පේන්නනේ. එතකොට රූපේ එතකොට කන තියනවා ශබ්දය සෝත විඥානය. එතකොට අපි එතනින් ඊට පස්සේ තමයි මේ දෙක එකතුව පස්ස වුණාම තමයි අපිට යම්කිසි විඳීමක් ඇති වෙන. එතෙන්දි තමයි අපිට කුසල් අකුසල් සිද්ධ වෙන්නේ නේද මහාචාර්යතුමා? එතකොට අර දාරුචීරියට බුදුරජාණන් වහන්සේ දෙය දිත්තේ දිත්තමන්ත භවිස්සති එහෙම කිව්වේ දැක්ක පමණින් කියලා එහෙම කියලා නේද? මේ විදිහ අදහසක් මට ආවේ. මොකද එතනින් අපිට ඊට පස්සේ තමයිනේ අපිට විඳින වෙලාවෙනේ අපිට කුසල් අකුසල් සිද්ධ වෙන්නේ කියන එක තමයි මං හරි මට පොඩක් ආව අදහසක් මං ඉදිරිපත් කරේ. මට පොඩක් ඒක හරිද වැරදිද කියලා මේ පහදලා දෙන්නකෝ. මේ සාකච්ඡාව කරන අතරතුරේ මට ආව අදහසක් මං ඉදිරිපත් කරේ.
ඒ ප්‍රශ්න කිරීම හරි වටිනවා. එතකොට ඔය කියපු ටික කෙටියෙන්ම කිව්වත් ඔන්න ඕක තමයි අපිට එන අදහස. අපට තේරුම් යන එක. හරි. මේ ස්පර්ශය කියන්නේ මේකයි. ස්පර්ශයෙන් සයි වේදනාව අපි අහලා තියෙනවානේ. ස්පර්ශය වේදනාව. අන්න එකෙන් අපි තේරුම් ගත්ත එක තමයි ඔය කියන්නේ. එතකොට දැන් මෙතන පෙන්නන්නේ අපි තේරුම් ගත්ත එක කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන එක නෙවෙයි. හරි. ඊතර වීම නෙවෙයි තව විදියට කියුවා.
සර් දැන් අපි ආයතන නිසා ඇති වෙන දත්ත මගින් අපතොල නිර්මාණය වෙන ලෝකය හරියට අර මේ වතුරේ බල්ලා වගේ එකක් කියලා හැඟීමක් ආවොත් කොහොමද ඔබතුමා ඒක ගැන කියන්නේ? දැන් අපි කියන ආයතන වලින් දැන් ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් මනසෙන් එන අපි කියමු දත්ත කියලා කියමුකෝ. ඒ ආශ්‍රයෙන් නිර්මාණය අපතුල දැන් නිර්මාණය වෙන ලෝකය අපි දකින ලෝකය හරියට අර වතුරේ බල්ලා ඉන්නවා වගේ දකිනවා වගේ කියලා එහෙම හැඟීමක් එනවා නම් ඒක ඇත්තද බොරුද කොහොමද ඒක?
ඒක කියනකොට දැන් එහෙනකොට අපි අදහසක් එනවනේ දැන් මේ කියන්නේ මෙන්න මේ වගේ හිස් ස්වභාවය ඇති වෙලා තියෙන ස්වභාවය. ඔව්. නේද?
එහෙමයි.
ඉතින් මේකේ මේ පොඩ්ඩක් අර ගයිඩ්ලයින් එකක් විදිහට මම තියාගන්න කියන්නේ ඒකට හරියටම ඕක වැටුණා නම් ඒක විස්තර කරන්න විදිහක් නැති වෙනවා. දැන් වතුරේ බල්ලා විස්තර කරන්න ගියොත් වැටහිලාද නැද්ද?
වැටෙලා නැහැ නේ එතකොට. විස්තර කරන්න නම් වැටෙලා නැහැ ඒක තමයි. දැන් මම හිතන්නේ අර විදිහට තමයි මට ඒක නිකන් හැඟීමක් ඇති වුණා දැන් එහෙම කියනකොට ඒකයි.
එතකොට අන්න ඔය හැඟීම ඒ උපමාවේ ඔය හැඟීම මතු කරගන්න බලන්න. මේ උපමාවත් දෙන්නේ මේ වචනේ විස්තර කරන්න බැරි දෙයක් මෙන්න මේ වගේ කියලා අදහසක් ගන්න උපමාවද. එතකොට දැන් ස්පර්ශය කියන එක නිකන් වතුරේ බල්ලා කියලා හිතුවෝ. නිකන් අදහසක් ගන්න කියන්නේ. එතකොට දැන් අපිට දහම එක ගලපලා හරි මොකක් හරි විස්තරයක් කරනවා නම් ඒක අර වතුරේ බල්ලා ගැන විස්තරයක් කරනවා වගේ වෙනවා.
වෙනවා.
ඔව්. එහෙම වුණොත් ඒක වීම නෙවෙයි. ඒතර වෙන දර්ශනය නෙවෙයි. ඔව්. හරි දැන් අපිට පුළුවන් නේ විස්තර කරන්න. ඔය කියන්නේ මොකද්ද කියලා.
ඔව්.
ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ අපිට ඒක ගැන අදහසක්. ඔව්. ඒ කියන්නේ මේකයි කියලා අදහස කියන එකේ හොඳට බැලුවොත් තියෙනවා සංඥා මාත්‍රයක් තියෙනවා. මේ කියන්නේ මෙන්න පතහන් මාත්‍රයක් තියෙනවා. මේ කියන්නේ පස්සේ කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒකේ ලොකු විස්තරයක් තියෙනවා අපිට ඔය නොපෙනුනා. ඒක ඒ ආකාරයක් තියෙනවා විදිහක් තියෙනවා. මේ කියන්නේ මේක කියලා. ඔන්නෝය විදිහ කියන එකට දෙන වචන ටිකක් තමයි ආකාර, නිමිති, උද්දේශ, ලිංග ඔය වගේ වචන තියෙනවා. මොකක් හරි ආකාරයක් විදිහ ස්පර්ශ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා නිකන් අපිට හිත ඇතුලේ එනවනේ. ඔය ඔය එන ගතියම තමයි තව විදිහකට කිව්වොත් අර අපිට පංච උපාදානස්කන්ධය කියලා වෙන නමක් දෙන්නේ.
එහෙමයි.
ඔන්න අන්න ඒ කියන්නේ ස්වභාවයක් තියෙන. ඒ නැත්නම් ස්වરૂපය. ඒකට දෙන නම රූප.
රූප.
ඕකේ අර වින්දන ගතියක් තියෙනවා.
එහෙම.
ඕකේ සංඥා ගතියක් තියෙනවා.
තියෙනවා.
ආකාරයක් තියෙන සංඥා ගතිය. ඊළඟට මොකද්ද? සංඛාර. ඊළඟට විඥාන. ඒ දැනගත්තු ස්වභාවය. දැන් මේක ස්පර්ශයෙන් පස්සේ සිද්ධ වුණ දෙයක් නෙවෙයි.
ඒකත් අර පටිච්ච සමුප්පන්නවම සිද්ධ වෙන දෙයක් වගේ කියලා හිතුවත් හරිද ඒක?
ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියනකොට ඉස්සෙල්ලා මේක වෙලා ඊට පස්සේ මේක වෙන කතාවක් නෙවෙයි.
නෙමෙයි.
ආ. අතවර පටිච්ච සමුප්පන්නව කියන්නත් පුළුවන්. මේ ඇති කල්ලි. මේ ඇති කල්ලි මේ වේ කියලා ඒක මොකද්ද කියලා කියනවනම් ඒකත් පටිච්ච සමුප්පාද නෙමෙයි. මෙසේ යෝග. ඉති මෙසේ සති. මේක කොහොමයි කියනවටද මෙසේ මේක. අර බල්ලගේ මොඩකම තියනකන් ඔය ටික. එතන යාට ඒකේ සංඥාවක් තියනවා, ආකාරයක් තියනවා, ස්වરૂපයක් තියනවා, ඒකේ හිතපු ගතියක් තියනවා, දැනගත්තු ගතියක් තියන ඔක්කොම තියනවා. එතකොට ඒ යෙදීමේ ඔය යෙදෙන ආකාරය මෙසේ මේක කියන එකට එනකොට වෙන්න ඕන ඕකෙන් ඉතර වීමක්ම වෙන්නවා.
වෙන්න ඕන.
අපිට වෙන්නේ ඊතර වීම නෙමෙයි, ඒක ගැන තව විස්තරයක්
ඇති විග්‍රහ කරන්න.
ඒකත් ගුණත් මෙහෙමනේ, මේක වුණත් මෙහෙමනේ. ඉතින් තමයි අපි ඉන්නේ, මේ ලෝකයා ඉන්නකන්. ඒකයි මම කිව්වේ ඔය අපිට වැටෙන විදිහ ධර්මයට ගලපපු හැටි. හැබැයි ඒ ටිකෙන්ම බුදු කෙනෙක් වෙන්නන්නේ ඊතර වෙන විදිහ.
එහෙමයි.
ඊතර වෙන විදිහ කියන්නේ ඕක මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන් වීම නෙවෙයි.
ඒකයි. ඔව්.
හරි.
ඔව්.
ඒ විස්තර කළා කියන්නේ ඉතින් අපි අහලා ඒකයි. මේක යම් කිසි විදිහකට තේරුම් අරගෙන ඒක අනිත් පැත්තට කියන එක
නෙවෙයික. ඔව්.
ඒ කියන්නේ ඒක ගැන අර අදහස තියෙනවා, ස්වභාවය තියෙනවා, ආකාරය තියෙනවා, සංඥාව තියෙනවා. මම පාලි ගැටන ටික නොදා කියන්න උත්සාහ කරන්නේ. ඒක ගැන වක් හරි නිමිත්තක් සටහනක් තියෙනවා. ඕක මෙන්න මෙහෙමයි කිය. ඔන්න ඔය සටහන තියෙන ගතියම තමයි මේ එක එක වචන දාලා විස්තර
කරන්නේ. එහෙමයි.
අර නිමිත්තක් ගාහි හෝති කියන්නේ. නිමිති අරගන්නවා කියන්නේ.
ඔව්.
දැන් ස්පර්ශය මෙහෙමයි කියලා අපි නිමිති හදා ගන්නවා, සටහන් හදා ගන්නවා. ඒ සටහන් එන එකේම තියෙන අඩුපාඩුක තමයි මේ පෙන්නන්නේ. එතකොට ඔන්න ඔය සටහන් ආවොත් ලෝකේ. යම් කිසි අදහසක් ආවොත් ලෝකේ. හරි. ඒක තමයි අර මහානිදාන සූත්‍රයේ ආකාර නිමිති උද්දේශ ලිංග කියලා වචන හතරක් වෙනවා. අපිට ඔය හතරේ වෙනස්කම් තේරුම් ගන්න අමාරු. ආකාර නිමිති උද්දේශ ලිංග ඒ ලක්ෂණ කියන විදිහ මොනවා හරි විදි ටිකක් ඇවිල්ලා
තියෙනවා.
ඔය මොනවා හරි විදි ටිකක් එනවනම් ඔක නාමකාය හරි රූපකාය හරි ඒ පනව ගැනීම වෙලා ඉවරයි. එතකොට යම් කිසි ආකාර නිමිති උද්දේශ ලිංග හින්දා නාමකායක් පනවයිද ඒව නොයදෙන කල්හි කියලා තමයි එතන ප්‍රශ්නේ අහන්නේ. ඒ ආකාර නිමිති ලිංග උද්දේශ නොයදෙන කල්හි නාමකාය හරි රූපකාය හරි පනවන්න ඕවා යෙදෙනවනේ. ඒ නොයදෙන කල්හි රූපකායක් පැනෙව්වා නම් ඒවා නොයදෙන කල්හි දැන් මේ නාම කයක් ඇවිල්ලා ඕකට සම්බන්ධ වෙන්න පුළුවන්. එනකන් නාමකායක් පනවන්න ඔය හේතු යෙදෙන හින්දානේ පනවන්නේ. ඒවන් නොයෙදෙන කල්හි දැන් රූපයක් ඔතෙන්ට සම්බන්ධ වීමක් ගැන සිද්ධියක් වෙන්න පුළුවන්. නෝ ඔතනින් අදහසක් ගන්න පුළුවන් මොකද මේ පස්ස ස්වභාවය. පෙසේද පස්සේ. පෙසේද පස්සේ කියනකොට පස්සේ මොකද්ද, පස්ස සමුදය මොකද්ද, පස්ස නිරෝධය මොකද්ද කියන තුනම තියෙනවා. රෝට ඔන්නයි පස්ස නිරෝධය කියන එක තේරුම් ගැනීම තුළ පස්සය කියන එකක් ගැන කිසිම විස්තරයක්
නැහැ.
ඒකේ ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ කියන්නේ ඒක අපි හිතන මට්ටමේ රළු ඇලීමක් නෙමෙයි. පස්සය ගැන කිසිම අදහසක් එනවා නම් අන්න ඒ ගතියත් අයින් වෙනවා. අර නෙළුම් කොළේට වතුර වැටෙනවා වගේ කියලා
කියන්නේ.
තැවරෙන්නේ නැහැ. තැවරීමක් නැහැ. පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැහැ. ඒකයි මජ්ජේ මන්තා නලිප්පති කියන්නේ. එතකොට දැන් අපිට ඔන්න ඔය විස්තරයක් දෙන්න පුළුවන් වුණානේ. ආය හැතියෙන්න ඕන, රූප තියෙන්න ඕන, විඤ්ඤාණය වෙන්න ඕන. එතකොට ඊට පස්සේ තමයි වේදනාව කියලා ඔය එතකොට ඒකේ තැවරිලා ඉවරයි.
ඉවරයි.
ඔව්. දැන් ඔය කතා කරන ටික අර මිරිඟුවක් වගේ වතුරේ බල්ලෙක් වගේ ඔය කරපු විස්තරේ. ඒ වගේ කියනකොට ඒකේ වතුරේ බල්ලෙක් ගැන කරපු විස්තරය.
හ්ම්.
මොකද හිතන්නේ? මිරිඟුවක් ගැන කරපු විස්තරයක්. හ්ම්. දැන් අර විස්තරේ ගැනම තමන්ට මොකද්ද හිතෙන්නේ? ඒ ඒ ඒ ඒ ඒකේ තැවරිලාද නැද්ද? ඊතර වෙනකොට කිසිම අදහසක් දෙන්න බැරි බවට දාපු වචන ටිකක් තමයි මේ මේ විග්‍රහය
කියන්නේ. ශූන්‍යතාවයක් කියලා කිව්වොත් ඒක සර් කොහොමද ඒක?
ශූන්‍යතාවය කියන්නේ යථාභූත ස්වභාවය කියන ශූන්‍යතාවය විස්තර කළොත්. දැන් මිරිංගුව කියන එක අපි විස්තර කරනවා වතුර වගේ තේනවා. වතුර නැති බවට මිරිංගුව කියනවා. හැබැයි ඇත්ත මිරිංගුව කියන්නේ ওই විස්තරේ නෙවෙයි. මොකද ඇත්ත මිරිංගු ස්වභාවය යථාභූත ස්වභාවය කියනකොට වතුර ගැන කතාවක් එතන යෙදෙන්නේ නැහැ.
එහෙමයි. වතුරක් නැහෙනේ.
වතුර ගැන කතා කරනවා නම් මිරිංගුව
නෙමෙයි.
එතකොට මිරිංගුව මිරිංගු ස්වභාවයෙන් දකිනකොට ඒ අර විස්තරේ අදාළ නැහැ එතන.
එහෙමයි.
කියන්නේ වතුර කියන එක කොහෙත්ම අදාළ නැහැ. හැබැයි වතුර වගේ පේනවා වතුර හම්බ වෙන්නේ නැහැ කියන එකේ වරදකුත් නැහැ. ඒ වුණාට වතුර ගැන යම් කිසි අදහසක් එනවා නම් ඒ මිරිංගුව නෙමෙයි. වතුර ගැන යම් කිසි අදහසක් වතුර වගේ වතුර හම්බ වෙන්නේ නැහැ කියලා මොනවා හරි අදහසක් එනවා නම් ඒ මිරිංගුව නෙමෙයි. මිරිංගු ස්වභාවය කියන්නේ වතුර ගැන කතා කරන්නවත් බෑ. වෙන යමක් ගැන කතා කරන්නවත් බෑ. එතකොට දැන් බුදුහාමුදුරුව වතුරේ මිරිංගුවක් නෙමෙයි කියන්නේ සංඥාවේ මිරිංගුවක්. ඒකට අපිට සංඥා කියලා දාගන්න කිසිම අදහසක් ආවනම් ඒක මිරිංගු ස්වභාවය. වතුරේ ඉන්න බල්ලා වගේ කියලා කියන්නේ මම ඒක. ඒක ගැන මොනවම හරි විස්තරයක් කළා නම් ඒ අදහස ගත්තා නෙවෙයි. ඒතර වුණා නෙවෙයි. මොනවම හරි විස්තරයක් එනකොට අපේ දැනුමක් එනවා නිසා අර හිස් බව කියන අදහස මේ හිස් බවක් ගැනනේ මේ කතා කරන්නේ. ශූන්‍යතාවයක් ගැනනේ මේ අපි විස්තර කරන්න හදන්නේ. කියන එක මග ඇරෙනවා. හරි. ඒකයි කියන්නේ මේ අක් හරි අදහසක් ආවනම් ඒ තාම ලෝකෙට අහු වුණා කියලා.
එහෙමයි.
ඒ ඔන්නෝකත් එක්ක හරි පරිස්සමෙන් මේක විමසන්න වෙනවා. අපිට ධහම එනකොට අපි හිතන්නේ ඒ වචන ටික දැනගත්තාම ධහම අවබෝධ වෙනවා කියලා. මේකේ වෙනස තියන්නේ ධහම දකිනකොට එන්න ඕන අර දන්න ටිකෙත් ඊතර වීම. ඒ දන්න ටික දැම්මෙත් අපේ මෝඩකමට නේද කියලා පේන්න ගන්න. එනේ වතුරේ බල්ලා ගැන මොනවම හරි විස්තරයක් කළා නම් කලේ මෝඩකමට කියලා ඒ බල්ලාගේ මානසිකත් එක පේන්න. හැබැයි ගොඩ ඉන්න කෙනාට
පේනවනේ.
ඒ ඊතර වෙන දර්ශනේ තියෙන කෙනාට පේනවා දැන් මොනවා හරි කියන්නේ මේකෙන් ඒකේ බැසගෙනද ඊතර වෙලා. ඊතර වෙන පැත්තද ඒතර වෙන පැත්තේදී අර මිරිංගු ස්වභාවය දැක්කට පස්සේ කරන විස්තරේ ශුන්‍ය ස්වභාවය විස්තරන විස්තරේ ඒ විස්තරේ කරන්න වෙන්නේ තමන් දන්න ටිකකින්මනේ කියන්න වෙන්නේ. අහන කෙනා දන්න ටිකකින්මනේ ඒක කියන්න වෙන්නේ.
එහෙමයි.
හැබැයි ඒ කියන්න හදන අදහස අහන කෙනා දන්න කිසිම දෙයකට ගෑවෙන්නවත් නැහැ. කිසිම තැවරීමක් නැහැ. කොට දැන් ස්පර්ශය අවබෝධ කරනවා කියන්නේ තමන් ස්පර්ශය ගැන දැනගෙන හිටිය ඔක්කොම බොරු වෙන.
එහෙමයි.
ඒක අදහස තමයි අර වතුරේ බල්ලා ගැන අපි දැනගෙන හිටිය ටික වගේ. හරි. දැන් ඔය ස්පර්ශය නිසායි වේදනාව කියනකොට අපි දැනගෙන හිටිය ටිකක් තියෙනවා. එන්න මේ ආයතනේ මේ විදිහට වෙන්න ඕන. ඒ හින්දායි මේ වේදනාව දැනෙන්නේ. ඔන්න ඔය ටික ඔක්කොම කඩා වැටෙනවා. ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා දකින්නකොට. දකින්නකොට කියන්නේ ඒක ප්‍රඥාවට හවු වෙන එක. ඒ ඥානේදී වෙන්නේ අර මෙච්චර කල් අපි කරපු විස්තරේ එහෙමම අයින් වෙනවා. දැන් ඕක මේ ඇතිකල්ලි මේ වෙයි කියලා එහෙම ලොකු විස්තරයක්
තිබුණානේ.
ආ ස්පර්ශය තියෙනකොට තමයි වේදනාව තියෙන්නේ. දැන් ඔන්න ඕක කියපු මෝඩකම පේනවා මේක දැක්ක.
ආ ගත යුතු කිසි දෙයක් නැති බව කියන අවබෝධය එන්න ඕන කියන එකද සර්? එතකොට එහෙම දැන් අපි දැන් අපිට මේකයි කියලා ගත යුතු දෙයක් විග්‍රහ කරන්න බෑ කියන එක කියන්නේ අල්ලගන්න දෙයක් නැහැ කියන එක. දැන් අපි දකින දේ කියන්නේ නිකන් අපතුල මේ වෙන ලෝකයක් වගේ කියන හැඟීමක් ආවොත් කොහොමද ඒක වැරදිද?
මෙහෙමයි, අල්ලගන්න දෙයක් නැහැ කියනකොට ඒක ඒ අදහස් කිට්ටු වුණාට එතන පොඩි අඩුවක් තියෙනවා. එතකොට අර අල්ලගන්න ඇති මම ඉතුරු
වෙනවනේ.
ආ ආ ඒ ඒ අල්ලගන්න ඔය ප්‍රශ්නේ අල්ලගන්න ඕනේ නැණි කියලා කතා කළොත් ඒ ඔය වතුරේ ඉන්න බල්ල අල්ලගන්න ඕනේ නැහැ. ඉතින් මං අවු ඔය බල්ලා හිටපොද මං තරහ ගන්නෙ නැහැ. අන්න ඒ වගේ කතාවකට යන. දැන් බල්ලා ගැන ලෝභයත් දේශ ඇලීමක් ගැටීමක් ඇති කරගන්න ඔය බල්ලා හිටපුනේ. එහෙම කියන එකයි බල්ලා ගැන අදහසක් එනවා කියන එකේ වෙනසක් තියෙනවා. වතුරේ බල්ලා ගැන යම් කිසි අදහසක් එනවා නම් එතනම ප්‍රශ්නයක්
නේ. එහෙමයි එහෙමයි.
නොදන්නකම යෙදිලමනේ.
ඔව් එතන මෝඩකම තියෙනවාමයි.
අන්න හරි. ඔන්න ඔය මෝඩකම ගැනයි මේ කතා කරන්නේ දැන්. රැලීම ගැටීම නෙවෙයි.
එහෙමයි.
දැන් අයින් වුණා කියන එක නෙවෙයි මේ කතා කරන්නේ. ඒක උපදින බවම. අට ගන්න බවම. දැන් පස්සේ හට ගන්න බවම කතා කරන්නේ. ඒ කියන්නේ වතුරේ බල්ලා හට ගන්න බවම හට ගන්න විදිහ. ඒක හට ගන්න විදිහ දැක්කොත් ආයේ වතුරේ බල්ලෙක් ගැන කිසිම අදහසක් ගාවන්නවත් බැරි
වෙනවා.
හරි.
ආ
ස්පර්ශය හට ගන්න හැටි දැක්කොත් ස්පර්ශය ගැන අදහසක් ගාවන්නම බැරි වෙනවා. මෙච්චර කල් හොඩගමමයි.
ඒ පිළිබඳ හැඟීමක් ඇති කරගන්නේ නැහැ. හැඟීමක් ඇති වෙන්නේ
නැහැ. එහෙම ඇති කරගන්නේ නැහැ නෙවෙයි.
ඇති වෙන්නේ නැහැ.
ඇති වෙන්නේ නැහැ ඇත්ත දැක්කම. අර හිමව ශුන්‍යතාවය කියන වචනවල තියෙන්නේ ඔන්න ඔකයි. මිරිංගුව කියන වචනේ තියෙන්නේ කිසිම හැඟීමක් ඉතින් ගන්නෙ කොහොමද?
ඔව් 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 ඒකයි.
ඒ අර නිරෝධ ධර්මයක් කියනකොට ඒ හැඟීමක් ගත්තොත් නිරෝධ ධර්මයක්.
හට නොගත් බවම දකින්න ඕනේ.
ඔව්. හට නොගත් බව කියනකොට හට නොගත්තේ මේකයි කියනවනම් හට නොගත්තා නෙවෙයි නะ.
එහෙමයි.
ඒකයි ස්පර්ශය හට නොගත් ධර්මයක් කියලාකොට ඔගේ දෙපැත්තකට ගන්න පුළුවන්. පර්ශය කියන අදහස තියාගෙන ඔක හට අරන් නැහැ කියලා ගන්නත් පුළුවන්. පර්ශය ගැන කිසිම අදහසක් දෙන්න බෑ. ඒක ඉස් බවම කියනකොට. පර්ශ කතාවක් කියෙදෙන්නේ නැහැ. අදාළ. ඒකත් පේනකොට තමයි අර කියපු විස්තරේ දැන් මම විස්තර කරලා තියෙන්නේ මේ හිස් බවක්. ශුන්‍ය බවක්. විස්තරයක් දාන්නේ කොහොමද ශුන්‍ය බවක්? උපදීලා නැහැ නේ, හටගෙන නැහැ.
ඔව්.
උපදීමම ජාතියම.
ඔව්.
එතකොට ඔන්න ඔය ශුන්‍ය භාවය තුල තමයි අර නලිප්පති තැවරෙන්නේ නැහැ කියන එක දැනෙන්නේ.
ඔව්.
එතකොට පස්ස නිරෝධය හරියට දැක්කොත් තමයි පස්සය එකාන්තයක් පස්ස සමුදය. දැන් අපි ඔය පස්සය හටගන්න හැටි ගැන කතා කළානේ. දින්නම් සංගති බබ ඇස තියෙන රූප තියෙන ඒක කතා කරන්නේ කොහොමද? මේ හට නොගත් දෙයක දැන් ඒ විස්තරය මෙහෙමයි හදලා අන්න ඒකේ ශුන්‍යතාවය පේනවා. ඒක කතා කළේ නොදන්නකම්. හරි.
හරිමයි.
දැන් ඔහොම කියනකොට ඊළඟට ප්‍රශ්න එනවා. එහෙනම් බුදුහාමුදුරුව මේ ඔහොම කියලා තියෙනවා නේ ඔක බොරුද? නෑ එහෙම වෙන්නේ නැහැ. ඒ ඒ කියපු විස්තරේ කිසිම වරදකුත් නැහැ. ඒ කියන්නේ දැන් ඉරිංගුව අපිට වතුර ගැන දන්න කෙනාට විස්තර කරන්න පුළුවන්. ඔයාට දැන් අර වතුර වගේ පේනවනේ. ඔතෙන්ට ගියාට වතුර හම්බ වෙන්නේ නැහැ. කිව්වොත් ඒක වරදක්
නැහැ.
එතන තේරුම් ගන්න ඕන මේ කියලා තියෙන්නේ වතුර ගැන නෙවෙයි. කියන එක. ඒ තමන් දන්න එකෙන් තමයි කියන්න වෙන්නේ. නැත්තම් කතා කරන්න බෑනේ.
හා.
දැන් හැබැයි දන්න එකේ කිසිම සම්බන්ධයක් නැහැ මේ කියපු දෙයට.
කිසිම දෙයක් නැහැ.
ඒ වගේ ස්පර්ශය ගැන අපි දන්න ටිකක් තියෙනවා. ඇස තියෙනවද, රූප තියෙනවද, විඤ්ඤාණ තියෙනවද. හැබැයි මේ දන්න ටිකේ ඔක්කොගෙන්ම ඈතර වෙන දර්ශනයක් මේ පෙන්නන. ඒක කියන්නේ මෙන්න මේ ඥානයේ විස්තරයක් මේ තියෙන්නේ.
එහෙමයි.
එතකොට ඒක අපි දන්න ටිකෙන් තමයි කියන්න වෙන්නේ. හැබැයි අපි දන්න ටික ගෑවිලාවක් නැහැ ඔය කියන. කියන දර්ශනය. හංගි. හතාවය කියන එකේ ඔය මොකක්වත් නැහැ.
එහෙමයි.
එතකොට මේ සම්බන්තන් නිරෝධ ධම්මම.
හට නොගත් ස්වභාවයම දකින්න.
ඔව්. දැන් හට නොගත් ස්වභාවය දකින්නේ කොහොමද? දැක්කොත් හට නොගෙනද?
ආ.
දැක්කන හට ගේනනේ. ඉතින් ඒක දකින්නත් බෑ.
එහෙමයි.
ඇයි ඒක ඒ ඥානයකට විතරයි ඒක ගෝචර කියන්නේ. ඒකයි ආයතනවල ඒකන අපිට හිතා ගන්න බෑ. මනසෙන් හිතා ගන්න බෑ. හිතාගත්තොත් ආයේ ආයතනකට යනවා. ඒක අර ඥානය කියන එක ඊතර වීම පැත්ත ගැන දර්ශනය. ලෝකෙට අයිති විස්තරයක් වෙන්නෙම නැහැ. අපි දන්න කිසිම දෙයක් සම්බන්ධ කරලා විස්තරයක් නෙමෙයි. හැබැයි අපි දන්න ඒවායින් කිව්වේ නැත්තම් කතා කරන්න බෑනේ වචනයක් දාන්න බෑ. එතකොට ඒ බුද්ධ දේශනාව සාමාන්‍ය භාෂාවේ වචන ටික තියෙන්නේ.
එහෙමයි.
හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඊතර වෙන. ඊතර වෙන විස්තර කරන්න. හැංගීම අපි දන්න ටිකෙන් පෙන්වනවා.
හරි.
ඉතින් ඔන්න ඔය වගේ මේ අදහසක් මේ අපේ පද්ම මහත්මියට අදහසක් ආවද දන්නේ නැහැ.
සර් ඒක ගොඩාක් පිං සර් මේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ සර්ගේ විග්‍රහය හුඟාම පිං. අනිත් අයට මම හිතන ගොඩාම ප්‍රයෝජන මේ කාටත්. ගොඩාම පිං සර්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එක ප්‍රශ්න තියෙනවා නම් තව තව අහන්න ඕක. අර කතා කරන තරමටම ඒකත් එක්ක අර මනස යමු වෙලා ඒක එක්ක හිතන්න ඕන.
එහෙම.
සර් තෙරුවන් සරණයි.
යන්න.
සර් එතනදී මට මෙහෙම හිතෙනවා, මේක මම හිතෙන දෙයක්. අර ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, ඊට පස්සේ චක්කු විඤ්ඤාණය, ඊට පස්සේනේ කියලා යම්කිසි අදහසක් ප්‍රකාශ වුණා. ඒ ප්‍රකාශය සම්පූර්ණ වැරදි කියලා මට හිතෙනවා. මං එහෙම කියන්නේ ඇහැ කියද්දිම තින්නන් සංගති පස්සෝ කියන එක, ඇහැ කියද්දිම තුනට බෙදිලා ඉවරයි, රූප කියද්දිම තුනට බෙදිලා ඉවරයි, චක්කු විඤ්ඤාණය එහෙම නැත්නම් විඤ්ඤාණය කියද්දිම තුනට බෙදිලා ඉවරයි. එතෙන්ට ඒ කියන්නේ එතෙන්ට ආවහම තමයි මුලින් කියපු කතාව වැරදි කියලා හිතෙන්නේ. ඊට පස්සේ මම දැන් දෙවණියට කිව්වනේ විඤ්ඤාණය කියද්දි තුනට බෙදිලා ඉවරයි, ඇහැ කියද්දි තුනට බෙදිලා ඉවරයි එහෙම කියලා. ඊට පස්සේ මට හිතෙනවා ඒ කතාවත් ඒ කියපු මං කියපු කතාවත් වැරදි කියලා මම දන්නවා. ඒත් අතන වැරදි මෙතනත් වැරද්දක් තියෙනවා මේ දෙවණියට කියපු කතාවේ. සර් තෙරුවන් සරණයි සර් අදහස් ප්‍රකාශ කිරීම.
ඔව් ඒ වගේ සිද්ධිය අපි දැන් මුලින් කතා කරන දහම ඒකනොත් ඊතර වීමක් වෙන්නේ මේක දකින්න අවබෝධ වෙන්න. එතකොට අර කියපු විස්තරේ මුලින් කියද්දි තිබුණ අදහස නෙමෙයි දකිනකොට එන්නේ ඊතර වීම කියන එක. ඒක තමයි දැන් අර කියපු ටික දැන් මම අහුවේ ස්පර්ශය කියන්නේ ඇහැයි රූපේ විඥානයයි කියලා එක පැත්තකින් කියන්නේ. ඇසත් ස්පර්ශයේ පැත්තෙන් කියලා තව පැත්තකින් කියනවා. මේ දෙක වෙන්නේ කොහොමද? ඇසත් ස්පර්ශයේ පැත්තෙන්. රූපෙත් ස්පර්ශය ප්‍රත්‍යය විඥානෙත් ස්පර්ශය ප්‍රත්‍යය එහෙම එකක් වෙන්නේ කොහමද ඔය තුනේ එකතුවට නිපස්සේ එතකොට ඔන්න ලොකු ගැටලුවක් එනවා මේ ඇතිකල්ලි මෙහෙවේ වෙන්නේ කොහොමද එක පැත්තකින් මේක හින්දා අනිත් එක කියනවා ඊළඟට කියනවා අනිත් එක හින්දා මේක ඒක වෙන්න බැරි වැඩ ඔක තමයි ධර්මතාවය. ඒ ධර්මතාවයේ වැටෙන්නේ ඊතර වෙනකොට. ඊතර වෙන දර්ශනය. ඔය එකකට එකක් අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්. බටමිටි දෙක උපමාව මතක් කරන්න. එකකින් තොරව අනිත් එක කතා කරන්න විදිහක් නැහැ. නොදන්න කමින් තොරව වතුරේ බල්ලා ගැන කතා කරන්න විදිහක් නැහැ. වතුරේ බල්ලා ගැන කතා කරනවා කියන්නේ නොදන්න කමමයි. නොදන්න කම කියන්නේ වතුරේ බල්ලමයි. ඒක ඒක හැබැයි ඒ දෙක එකකුත් නෙවෙයි. එකකුත් නෙවෙයි දෙකකුත් නෙවෙයි වෙන් කරන්නත් බෑ. අන්‍යෝන්‍ය විදිහට පත් වෙන. අර බටමිටි දෙක හේතු කළා වගේ. ඒක නාමයයි රූපයයි එකකුත් නෙවෙයි දෙකකුත් නෙවෙයි ඒවා වෙනම කතා කරන්නත් බෑ. වෙන් කරන්නත් බෑ. ඒවා ගැන කිසිම අදහසක් දුන්නා නම් ඇත්ත දැකලත් නෑ. අස්පත ඊතර වීම නෙවෙයි. ඒත් අපි ඇහැ කියන එක පිළි අරන් ඇහැ කියන එකට සටහනක් තියාගෙන කතා කරන තාක්කල් දැන් දහම දකින්න බෑ. රූප කියන එක පිළි අරන් රූපය කියන එකට අදහසක් සටහනක් තියාගෙන කතා කරන තාක්කල් මේක දකින්න බෑ. විඥාණය කියන එකට අදහසක් මොකක් හරි සටහනක් තියාගෙන කතා කරන තාක්කල් මේක දකින්න බෑ. ඒ මොකද විඥාණය මොකද්ද ඇස මොකද්ද රූප මොකද්ද කියන තැන ඒ ඉන්නේ මෙසේ විඥාණය මෙසේ රූපේ මෙසේ ඇස කියන තැන නෙමෙයි කියන්නේ ඉති කතාව නෙමෙයි ඉති රූපං කියන එක නෙමෙයි මෙසේ විඥාණය කියන එකයි විඥාණය මේකයි කියන එකයි දෙකක් මෙසේ රූපේ කියන එකයි රූපේ මේකයි කියන එකයි දෙකක් එතකොට මෙසේ මෙසේ කියනකොට අර මෝඩකමත් එක්කයි මේ මෙසේ මෝඩකමත් එක්කයි ලෝකේ ඔය ඔක්කොම එක වචන ඉතින් සංස්කාර කියන්න පුළුවන් ලෝකය කියන්න පුළුවන් දුක කියන්න පුළුවන් මම කියන්න පුළුවන් සත්‍යය කියන්න පුළුවන් ඔය මොන විදිහට කතා කළත් මේක නේ සංස්කරණය තියෙන ස්වභාවයක් නෙවෙයි අර දැන් වතුරේ බල්ලා කියන්නේ සංස්කරණයක් සංස්කරණය කියනකොට ඒතර වීමක් තියෙනවා. නැත්නම් ඒ පටිච්ච සමුප්පන්න බව කියනකොට ඒතර වෙනවා කියනකොට ආයේ ඒක ගැන ආයේ පටිච්ච සමුප්පාදයක්වත් දාන්න බෑ. ඒක නිකන් අර විස්තරයක් විග්‍රහයක් වචන ගොඩක් විතරයි. ඒ ශූන්‍යභාවය නොතේරෙන කෙනෙකුට ඒක මොකද්ද කියලා එයා දන්න වචන වලින් කියන්න ගියාම ඒ වචන ටික දන්න. නැතුව ඒවට කිසිම අදහසක් නැහැ. ඉතින් අදහසක් නැහැ කිව්වට ඒක තේරුම් ගන්න බෑ. ඒක ඒ දැක්ම තුල ඈතර වීම කියන එක නිකන් අදහසක් ගන්න බලන්න. ඊතර වීම කියන්නේ. ඊතර වීම කියන්නේ අපිට කිසිම විස්තරයක් එනවා කියන එකක් නෙවෙයි. පස්ස නිරෝධය මේකයි කියලා විස්තර කරන තාක්කල් ඊතර වීම නම් නෙවෙයි. හැබැයි Tamanට පස්සය ගැන කිසිම දෙයක් කතා කරන්න බැරි වුණොත්. අන්න එතකොට ඒක නිරෝධේ නටගෙන නැහැ. වතුරේ බල්ලා ගැන තියා ඉඳලා යම් කිසි දවසක වතුරේ බල්ලා ගැන කිසිම අදහසක් දෙන්න බැරි වුණ දවසට අන්න නිරෝධය. ඊතර වීම. එදාට පේනවා වතුරේ බල්ලා ගැන කියපු සීරම අදහස් ටිකේ හිස් බව. එතකොට ලෝකය කියන්නේ අපිට ආපු වෙයි අදහස් ටික නැත්නම් සටහන් ටික නිමිති ටික. එතකොට ආකාර නිමිති ලිංග උද්දේශ කියලා ඒක වචන. තියෙන්නේ ඔන්න අය සටහන් එන ගතිය අදහසක් දෙන ගතිය. ඒව නොයදුනොත් මොනවද කතා කරන්නේ? නාමයට රූපයක් ගැට ගන්නවත්, රූපයට නාමයක් ගැට ගන්නවත් පුළුවන් වෙයිද ඔබ නොයදෙන කල්? අන්නේ නාම රූප ඇති කල්හිමයි පස්සේ නාම රූපය දුන්නත් ස්පර්ශයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ ඒ විස්තරේ තියෙනවා ඒ මහනිදාන සූත්‍රයේ. හරි. ඉතින් ඒක අපි අර වචන වලින් තේරුම් අරන් හොයන්න ගියාට ඒක අල්ල ගන්න අමාරුයි. මේක අර්ථය එනකොට අර කිව්වේ මොකද්ද කියලා වැටහෙයි. හරි. එරුවන් සරණයි.